මුනින්දස්ස සුබෝධි මූලේ අහෝසි මාරස්ස පරාජයෝ සී උග්ගෝසයුන් දේව ගණාපස හේතේන සච්චේන ජයස්සු මයි හම්බවතු සබ්බ මංගලං රක්කන්තු සබ්බ සබ්බ බුද්ධානුභාවේන සදා සිද්ධි භවන්තු මේ සබ්බ ධම්මානුභාවේන සදා සිද්ධි භවන්තු මේ සබ්බ සංඝානුභාවේන සදා සිද්ධි භවන්තු මේ සාදු 2011 වසරේ 12 වෙනි මාසේ 13 වෙනිදා අඟහරුවාදා භාවනා වැඩසටහන. මේ භාවනා වැඩසටහනෙන් බලාපොරොත්තු වන්නේ තම තම නැන පමණින් ජීවිත අවබෝධය කරගන්න, එහෙමත් නැත්නම් සිත නිවනට යොමු කරගන්න, එහෙමත් නැත්නම් අපි සිත පිළිබඳව යම් අවබෝධයක් තේරුම් ගැනීමක් සිද්ධ කරගන්න. හිත බුදුහාමුදුරුව පෙන්නලා දීලා තියෙන මායාකාරයක් හැටියට, ඒ වගේම මිරිඟුවක් හැටියට, ඒ වගේම දිය බුබුලු වගේ, ඒ වගේ උපමා වලින් බුදුහාමුදුරුව හිත පිළිබඳව කියලා දීලා තියෙනවා. ඔයත් හිතත් එක්ක ජීවත් වෙද්දී හිත කියන්නේ එහෙම දෙයක් නේද කියලා කාටත් වැටහෙනවා වෙන්න පුළුවන්. හිතේ සිතුවිලි පහළ වෙන්නේ හිසේ ඇති කරගන්න සංඥාව අනුවයි. මොකද්ද හිතේ සිතුවිලි පහළ වෙන්නේ? හිසේ ඇති කරගන්න සංඥාව අනුවයි. එතකොට සංඥාවක් කියලා කියන්නේ දිට්ඨිය, සම්මා දිට්ඨිය. එතකොට සම්මා දිට්ඨි ගුණයක් හිසේ තියෙනවා නම් හිතේ පහළ වෙන සිතුවිලිත් සම්මා සංකප්ප වෙනවා. ඒ නිසා තමයි සම්මා දිට්ඨිය ආර්ය අෂ්ටාංග මාර්ගයේ මුලින්ම හඳුන්වලා දීලා තියෙන්නේ. ඉතින් අපේ පින්නතුන් හරියත් භාවයේ පිළිබඳව නෙමේ හොයන්න ඕන දැන්. දැන් ඔයත් හොයන්න ඕන වෙන වෙන ඉතිහාසයේ දේවලුත් නෙමේ හොයන්න ඕන. ඔයත් හොයන්න ඕන ඔයත්න්ට කොහොමද සම්මා දිට්ඨිය උදා කරගන්නේ කියලා. නැත්තම් අපි ලෝකේ තියෙන නොයෙකුත් දේවල් ගැන දැන ඉගෙන ගනිමින් ජීවත් වෙයි. නමුත් අවශ්‍යම මූලික පසුබිම තමා තුළ ගොඩ නැගුණ නැත්නම් අර සියල්ලම ගඟට කැපූ ඉනි වගේ වෙනවා. ඒ නිසා එසේ නොවන්නට මූලික අවශ්‍ය කරන පදනමෙන් ගොඩ වෙන්න, මූලික ක්‍රියා කළ යුතු කාරණය තහවුරු කරගන්න, අවබෝධ කරගන්න මහන්සි වෙන්න. කොහොමද සම්මා දිට්ඨිය උදා කරගන්නේ කියලා මහන්සි වෙන්න. කොහොමද මගේ ළඟ තියෙන සක්කාය දිට්ඨිය, ආත්ම දෘෂ්ටිය දුර්ලලා, මේ සංඥාවෙන් ආත්ම දෘෂ්ටිය දුර්ලලා ලෝකෙ දිහා බලන්නේ කොහොමද? අන්න ඒ උත්සාහය, ඒ කල්පනාව, ඒ වීරිය මං හිතන්නේ නිවන් දකින්න කැමති හැම කෙනෙක් තුළම තිබිය යුතු කාරණයක් බවට පත් වෙනවා. එහෙම තිබිය යුතු කාරණයක් බවට පත් වෙනවා. කොහොමද මම මේ සම්මා දිට්ඨිය උදා කරගන්නේ කියලා. තනතුරු ලබන්න නෙමෙයි, ඵල සම්පත් ලබන්න නෙමෙයි, කිසිම දෙයක් ලබන්න නෙමෙයි, අපි මේ හිත නිදහස් කරගන්නයි. අපිට ඔය එක තනතුරක්වත් නැති වුණාට කමක් නැහැ. අපේ හිත, කය, වචනේ කියන තුන්දොර සංවර වුණා නම්, තැම්පත් වුණා නම් එපමණයි අපේ දහම. එහෙම නැත්නම් අපේ බලාපොරොත්තුව. එහෙම නැතුව කිසිම තනතුරක් බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. ඒ හැඟීමෙන් යුක්තව හැම කෙනෙක්ම තමන්ගේ සිත, කය, වචනේ සංවර කරගන්න, පිළිවෙල කරගන්න විදිය ගැන කල්පනා කරලා බලන්න ඕනේ. ඇසේ කෙනෙකුගේ නොපෙනීම පහළ වුණොත් සුද පහළ වුණොත් එයාට අඳුරු පැහැයකින් යුක්තව තමයි ලෝකය පේන්නේ. ඒ වගේ නිවැරදි සම්මාදිට්ඨිය කියන එක නෙමෙයි අපිට මේ දර්ශ ලෝකය තුලින් අපිට ලැබිලා තියෙන්නේ. ලෝකයේ හැමෝගේම අතින් අතට ගලාගෙන එන ඝන අන්ධකාරය සත්‍ය නෙමෙයි. මේ මිනිස් ඥානය තුල සත්‍ය දැකීමේ හැකියාව තිබුණත් අර සාංසාරික කර්ම බලවේගයෙන් සහ මේ ලෝකයේ මිනිසුන් කියා දුන්නු දැනුමෙන් අපි වහගෙන ඉන්නේ අපේ ඇහැ, ප්‍රඥා ඇහැ. සත්‍ය ඥානය පහළ වෙන්නට ඉඩ නොදී ඒ ඝන අඳුරු වලාවකින් වැසී පවතිනවා තමන්ගේ ප්‍රඥා ඇස. ඒකට තමයි බුදුහාමුදුරු සක්කාය දිට්ඨිය කියලා දේශනා කරේ, ආත්ම දෘෂ්ටිය. ඒ ආත්ම දෘෂ්ටිය පදනම් වෙලා බලනකොට ඒ ආත්ම දෘෂ්ටියට බන්ධනේ වුණු ඇස, කන, නාසය, දිව, ශරීරය, මන කියන සය ඉන්ද්‍රියේ අතීතනාගත වර්තමාන කියන කාලත්‍රේ වැඩ කරමින් තමයි බලන්නේ. එහෙම බලනකොට අපිට පෙනෙන්නේ අර තමන්ගේ ප්‍රඥා ඇසේ බැඳුණු වලාපටලයට සාපේක්ෂිතව ඒ අඳුර තමයි ලෝකේ අපිට දකින්න තියෙන්නේ. ඊළඟට අපි මේ අන්නය, මේ මම, මේ මගේ රට, මේ මගේ ජාතිය, මේ මගේ ශරීරය, මේ මගේ අදහස්, මේ මගේ සිතුවිලි, මේ මගේ වචන කියලා ඒවට රැවටිලා ඒ අනුසාරයෙන් ලෝභ, ද්වේෂ, මෝහ ආදී කොට ඇසි සංයෝජන 10ක්ම අපි හදා ගන්නවා. ඒ සංයෝජන 10ම ක්‍රියාත්මක වෙමින් පවතින නිසා මිනිස්සෙකුට සත්‍ය දකින්න පුළුවන් කමක් නැහැ. ඕනෑම මිනිස්සෙක් ඕනෑම මොහොතක යක්ෂයෙක් වගේ ආවේශ වෙන්න පුළුවන් ගුණාංග තියෙනවා. නමුත් එහෙම වෙන්නේ නැහැ. සත්‍ය අවබෝධය ඇති කරගත්තොත් ඒ කෙනා තුල මේ සත්වපුජ්‍යල ආත්ම දෘෂ්ටිය නැති නිසා ඒ ඇහෙන දේ, දකින දේ, ඒ දැනෙන දේ, හිතන දේ මම මගේ නෙමෙයි කියන දර්ශනය ඉබේම පහළ වෙලා අර සිතේ උපදින්නා වූ දැඩි අන්ධකාර ස්වභාවය, දැඩි ආවේගශීලී ස්වභාවය ආදී කෙලෙස් යටපත් කරන්න, එහෙමත් නැත්නම් ඒ කෙලෙස් තුනී කරන්න, එහෙමත් නැත්නම් ඒ කෙලෙස් වල බල නැති කරන්න හැකියාවක් ලැබෙනවා. අන්න ඒ විදිහට කල්පනා කරලා අපේ ජීවිතේ අපි උත්සාහ කරන්න ඕන සම්මාදිට්ඨිය කියන ඒ දර්ශනය පහළ කරගන්න. ඒක හරි අසීරු කාරණයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ සක්විති රජකම ගන්නවට වඩා, ලෝකාධිපත්‍ය රජකම ගන්නවට වඩා, සදෙව් ලෝට අධිපති වෙනවට වඩා, මුළු ලෝකේටම ලෝකාධි රාජයා වෙනවට වඩා බොහොම වටින දෙයක් තමයි සම්මාදිට්ඨියට පාත්‍ර වීම. ඒ ගැන ලොකු උනන්දුවක් තියෙන්න ඕන, ඕනෑකමක් තියෙන්න ඕන. හැබැයි තනතුරක් නෙමෙයි. තනතුරු ලබන්න ගියොත් එහෙම එතන තියෙන්නේ ලෝභ, ද්වේෂ, මෝහ. දරාගත් දේ තුල උනත් තනතුරක් යයි ඒ පිළිබඳව නොසිතිය යුතුයි. ඒ වගේම දරා ගන්නට යන කෙනත් එය තනතුරක් යයි නොසිතිය යුතුයි. දරාගත් කෙනා නම් කොහොමද දන්නේ ඒක තනතුරක් නෙමෙයි කියලා? ඒ නිසා අපිට පුළුවන්කම ලැබෙනවා අන්න ඒ වගේ අවේදීත දහමක්. දැන් හැමෝම හැමදාම ලබන්නේ වේදීත දහම්. වේදීත දහම් අපි ඇහුවත්, දැක්කත්, සිතුණත් මොනනම් ආකාරයක ස්වභාවයක් තිබුණත් ඒ ඕනම දහමක් වේදීත දහමක්. ඒ කියන්නේ විඳ දරා ගන්න පුළුවන් මේක හොඳයි, මේක නරකයි, මේක මධ්‍යස්ථයි කියලා. අවේදීත දහමක් තමයි නිවන කියලා කියන්නේ. කියන්නේ පින්නතුන් මේ ලෝකේ අවේදීත දහමක් දැනගෙන නැහැ. දැනගත්තේ නැති හේතුව තමයි පින්නතුන්ට තියෙන්නේ ඉන්ද්‍රිය ඥානයක්. අවේදීත දහම දැනගන්න නම් ලෝකෝත්තර ඥානයක් ඕන. ඒ කියන්නේ අවේදීත දහම කියලා කියන්නේ රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක් වන දෙයක් නොවේ. ඒ වගේම රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන පහම තියෙන දෙකුත් නෙමේ. ඒ වගේම හැඩයක්, රූපයක්, වර්ණයක් පෙන්වන්න පුළුවන් දෙයක්ුත් නෙමේ. ඒ වගේම අතීතයක්, අනාගතයක්, වර්තමානයක්, පවතින දහමකුත් නොවේ. මේ කාලත්‍රයේ ඉක්මවා තමයි අවේදීත ධර්මය කියන එක තියෙන්නේ. නමුත් අපි හැමදාම අහන්නේ වේදීත ධර්මය, හිතන්නේ වේදීත විදියට. එතකොට වේදීත තන හැම මොහොතකම මේ වේදනාව නිසා භව හැදෙනවා, සසර හැදෙනවා, ජාති ජරා ව්‍යාධි මරණ ශෝක හැදෙනවා. එහෙනම් වේදීත තැනින් අවේදීත ගුණයකට පාත්‍ර වීම, වෙනස් වීම තමයි බුදුහාමුදුරෝ දේශනා කරේ නිවන් දකින්නවා කියලා කියන්නේ. ඒකට නිවි හැනහිල්ල ඉන්න පුළුවන්කම තියෙන්නේ අවේදීත තැනක. විඳින තැනක නිවන් සැනසෙල්ල ඉන්න පුළුවන් කමක් නැහැ. දැන් මේ කියනකොට මේ ධහම ගැන සිත යොමු කරගෙන, නුවණැසත් යොමු කරගෙන කල්පනා කරනකොට පින්නතුන්ට පේනවා මේ සාමින් වහන්සේ පැහැදිලි කරන අර ලෝකෝත්තර ධහම. ඒ ධහමේ ස්වභාවය පේනවා. එහෙම නැතුව ඔය අහගෙන ඉඳලා අවසානයේ මොකක් හරි කියයිනේ භාවනාවක් කරන්න කියලා හිතාගෙන ඉන්න එක මෝඩකමක්. මේ හැම වචනයක් තුළම තියෙන අරුත පරීක්ෂා කරන කෙනා, තේරුම් ගන්න උත්සාහ කරන කෙනා තමයි ඒ සම්මාදිට්ඨික ගුණයට පාත්‍ර වෙන්නේ. අපි රාත්‍රී කාලයේ ජීවත් වෙනව, දහවල් කාලයේ ජීවත් වෙනවා. උපන්දා පටන් අවුරුදු 30ක්, 40ක්, 50ක්, 60ක්, 70ක් වෙන්න පුළුවන්. ඔබ අප හැම දිනෙකම ජීවත් වෙන්නේ රාත්‍රී කාලයේ, දහවල් කාලයේ. ওই දෙක තමයි ලැබෙන්නේ, ආලෝකයයි අන්ධකාරයයි. නමුත් නිර්වාණ ධාතුවේහි මේ රාත්‍රියත් මේ දහවලත් නැහැ. නිර්වාණ ධාතුවේ මේ රාත්‍රියත් මේ දහවලත් නැහැ. නිර්වාණ ධාතුවේ අන්ධකාරයත් නැහැ, ආලෝකයත් නැහැ. නිර්වාණ ධාතුවේ අන්ධකාරයත් නැහැ, ආලෝකයත් නැහැ. දැන් බලන්න ඔබට ඔබේ නුවණසට, ඔබේ ඥාණයට පෙනුනද කියලා මේ ස්වාමීන් වහන්සේ කියපු ඒ කාරණේ. ඔබ දකින හැමදාම දෙයට වඩා දෙයක් කිව්වා, ඒ කියපු දේ තමන්ට දැනුණද, තමන් දැක්කද, තමන්ට යථාභූතය කියන එක පහළ වුණාද? සමහරලාට දැනුමින් පහළ වෙනවා මේ සත්‍ය. දැනුමින් පහළ වුණාට මදි, තමන්ගේ අධ්‍යාත්මය එතනට යථාභූතයෙන් පාත් වෙන්න ඕන, පාත්‍ර වෙන්න ඕන. ඒ කියන්නේ තමන්ට දැනෙනවා නම් තමන් ළඟ සක්කාය දිට්ඨිය තියෙනවා කියලා. යම්කිසි බලවේගයක් වගේ, ගිනි පොකුරක් වගේ, යම්කිසි ශක්තියක් වගේ දෙයක් තමා ළඟ තියෙනකොට ඒක තමන්ට දැනෙනවා. හොඳට නුවණ තියෙන කෙනෙකුට තේරෙනවා මේ අධ්‍යාත්මික පෙරලිය මන් ළඟ සිදු වුණාද නැද්ද කියලා. අන්නේ සාංසාරික දෘෂ්ටිය මෙතනින් විසිරුවා හැරීම තමයි දහමෙදි කරන්නේ. සාංසාරිකෝ පැමිණි දෘෂ්ටි ජාලය විසිරුවා හැරීමයි කරන්නේ. ඒ විසිරුවා හරින්නට පුළුවන්කම තියෙන්නේ එයා ඒ සිත ක්‍රියාත්මක වෙන, ඒ හිත වැඩෙන, ඒ හිත පෝෂණය වෙන ක්‍රමයේ දිහා අවබෝධය ඇති කර ගන්න ඕන. හිත පෝෂණය වෙන්නේ ඇලීමෙන්, ගැටීමෙන්. ලාභෝ අලාභෝ ආයසෝ යසෝච නින්දාප සංසාච ආදී වශයෙන් පෙන්නපු මේ දුහාකාරයෙන් හිත වැඩෙනවා. මොන විදියෙන් වැඩුණත් හිත වැඩෙනවා. ඒ හිතේ වැඩීම කියන එක දුර්ලලා හිත විහත විද්වංසනය කරනවා, සම්පූර්ණයෙන් විසිරුවා හරිනවා කියන කාරණේ සිද්ධ කරනවා. සම්පූර්ණයෙන්ම හිත විසිරුවා හරියට පස්සේ අපිට පුළුවන්කම තියෙනවා අපිට මේ මිනිසත් භවයෙන් ලැබන්නට පුළුවන් සස්ම දර්ශනය, ඥානයෙන් යුක්තව මේ ලෝකෙ දිහා බලන්න සත්ව පුජ්‍යල ආත්ම මම මගේ දෘෂ්ටි වලින් තොරව මේ ලෝකේ දිහා බලන්න පුළුවන් විශිෂ්ට ඥානයක් විශිෂ්ට ගුණයක් හැම දිනාටම ලැබෙනවා. ඒ ලැබීම රජකමක් ලබනවට වඩා මහත්සේ බල සම්පන්න ශක්තියක් ලබා දෙන ආශිර්වාදයක් ලබා දෙන සැනසිල්ලක් ලබා දෙන නිවනක් ලබා දෙන උත්තුංග කාරණයක් බවට පාත්‍ර වෙනවා. එහෙමනම් පින්නතුන්ටත් එතෙන්ට පරිවර්තනය වීම සඳහා පින්නතුන් නුවණින් ප්‍රදීපන්න ගවිස්සත නිර්වාණය නැමැති ප්‍රදීපය හොයාගෙන යන්නය කියන එක කාරණේ තමයි දේශනා කරේ. නිකම්ම නිකන් ඉන්නේ නැහැ, නුවණින් හොයාගෙන හොයාගෙන යනවා මේ නිර්වාණය නැමැති කාරණය. දැන් අපි දහමෙන් පැහැදිලි කළා නිර්වාණයේ ස්වභාවය, නිර්වාණයේ ලක්ෂණ, නිර්වාණයේ දැන් අවස්ථාව අවබෝධ කරගත්තාම තිබෙන ස්වභාවය දැනෙනදී ආදී කොට ඇති කරුණු පැහැදිලි කළා. දැන් පින්නතුන්ට යම් මාර්ග උපදේශයක් ලැබුණා නිවනේට ගමන් කිරීමටත්, ඒ වගේම නිවනේ ස්වභාවය හඳුනා ගැනීමටත්. එහෙමනම් ඒ අවේදීත ස්වභාවය, අන්ධකාරයයි ආලෝකයයි ඉක්ම වූ ස්වභාවය, රැය දහවල ඉක්ම වූ ස්වභාවය, කාලත්‍රය අතීත අනාගත වර්තමාන කියන තුන් කාලයේ ඉක්ම වූ ස්වභාවය, ඉන්ද්‍රියන් ඉක්ම වූ ස්වභාවය, පංච උපාදානස්කන්ධයේ ඉක්ම වූ ස්වභාවය, රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්වභාවයන් ඉක්ම වූ ස්වභාවය, හැඩයක් වර්ණයක් ගන්ධයක් රසයක් ස්පර්ශයක් කොළ නැහැකි මේ ධර්මතාවයේ ස්වභාවය හඳුනා ගැනීමට වෙහෙස මහන්සි වීම ප්‍රදීපන්න ගවිස්සත ප්‍රදීපය සොයා ගැනීමට, එහෙමත් නැත්නම් නිවන සොයා ගැනීමට කරන උත්සාහයක් හැටියටයි පෙන්වන්නේ. එහෙමනම් ටික වෙලාවක් භාවනාත්මකව ප්‍රඥාව මෙහෙवला මේ නිර්වාණය නැමැති ප්‍රදීපය පින්නතුන් සොයා ගන්න, නිහඬව මේ ධර්මය සොයා සමවදින්න. හොඳයි, සානු සානු සානු. අපි සොයා ගියොත් මා විසින් මමයයි ආමන්ත්‍රණය කරනු ලබන්නේ මොන වගේ දෙයකටද? කියලා ලැබෙන පිළිතුර කුමක්ද? සරලව පොඩි ළමයි වගේ කියන කරුණුත් තියෙනවා. මේ මගේ ශරීරයට මම කියන්නේ කියයි. එහෙම නැත්නම් මගේ හිතට තමයි මම කියන්නේ කියලා කියයි. නමුත් ගැඹුරු ප්‍රඥා මහිමයක් තියෙන කෙනෙකුගෙන් ඇසුවොත් ඔබ මමයයි ආමන්ත්‍රණය කරනු ලබන්නේ කුමන කොටසටද කියලා මොන වගේ උත්තරයක් ලැබේවිද? බලමු ටික වෙලාවක්. තමන්ගේ උත්තරය වුණොත් ඒක, තමන්ගෙන් අහපු ප්‍රශ්නයක් වුණොත් බුදුරජාණන් වහන්සේ, තමන් බුදුරජාණන් වහන්සේට ලබා දෙන උත්තරේ කුමක්ද? ටික වෙලාවක් ධර්ම මනසිකාරයේදීලා උත්තරේ හදාගන්න. ඉන් පසුව ස්වාමීන් වහන්සේ ගැන විමසනවා. මමයයි ආමන්ත්‍රණය කරනු ලබන්නේ කුමන කොටසටද? කුමන කාරණයකටද? කුමන ස්වභාවයකටද? පොඩි ළමයි වගේ දෙන උත්තර මම පැහැදිලි කළා. ඒව නෙමේ බලාපොරොත්තු වන්නේ. බොහොම ගැඹුරු දාර්ශනික යථාර්ථවාදී උත්තරයක්. මේක මම අහපු ප්‍රශ්නයක් නෙමෙයි බුදුරජාණන් වහන්සේම අහපු ප්‍රශ්නයක්. මෙන්න තුන්ටලට මම දුන්නේ. මම ඉතින් දෙන්නේ ඒවා. මේ ත්‍රිපිටකයේ සැඟවිලා තියෙන හැමෝටම ප්‍රචලිත වුණේ නැති විශේෂ පරමාර්ථ කරුණු අවදි කරන කුඩා සිද්ධාන්ත හමුණාම මම ඒවා උපුටා ගන්නවා. උපුටාගෙන ඒවා පින්නතුන්ට දෙනවා. තරුණ මනුස්කාරය දාන. දවසක් එක මානවකෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟ ප්‍රකාශ කරනවා, මට මෙච්චර දැසි දස්සෝ ඉන්නවා, මෙච්චර මට ගවයෝ ඉන්නවා, මෙච්චර මට ආශ්‍රයෝ ඇත්තෝ ඉන්නවා, මෙච්චර මට ධනෙ තියෙනවා කියලා ප්‍රකාශ කරනවා. තමාගේ ඇති හැකි බලපුළුවන් කාරකම්. බුදුරජාණන් වහන්සේට ඒ විදියට දිගටම ওই විදියට මම යයි කියලා ප්‍රකාශ කරනකොට බුදුරජාණන් වහන්සේ මසුවා, මට මෙච්චර දේවල් පුළුවන්, මම මෙහෙම කෙනෙක්, මම මෙහෙම කෙනෙක් කියලා තමන් ගැන කියනකොට ඔය මමයයි ආමන්ත්‍රණය කරන්නේ ඔබ කාටද? ඔබගේ කෙස්වලටද? ඔබගේ සමටද? ඔබගේ ඇටවලටද? ඔබගේ නහරවලටද? ඇට මෙදුළුවලටද? ඔබ මමයයි ආමන්ත්‍රණය කරනු ලබන්නේ ඕවයින් කුමකටද කියලා අහනවා. ඇත්ත වශයෙන්ම ඒවා අපි කියන්නේ ශරීරේ මම කියලා නෙමෙයි, අපි කියන්නේ සාමාන්‍යයෙන් මගේ ශරීරය කියලා. ශරීරේ මම නෙමෙයි. එතකොට අපි අහන ප්‍රශ්නේ තමයි ඔබ මමයයි ආමන්ත්‍රණය කරනු ලබන්නේ කුමකටද? නමුත් අපි කියන්න ගියාම කියන්නේ මගේ දේවල් මිස මම ගැන නෙමෙයි කියවෙන්නේ. මගේ මම ඇස කියලා කියන්නේ මගේ ඇස. මම කන කියන්නේ මගේ කන. මම නාසය කියන්නේ මගේ නාසය. මම දිව කියන්නේ මගේ දිව. මම ශරීරය කියන්නේ මගේ ශරීරය. මම හිත කියලා කියන්නේත් නැහැ මගේ හිත. මම දුක කියලා කියන්නේත් නැහැ මගේ දුක. මම සතුට කියන්නේත් නැහැ මගේ සතුට. මම ආත්මය කියලා කියන්නේත් නැහැ මගේ ආත්මය. එහෙමනම් මේ ඔක්කොම මගේ මිසක් මම නෙමෙයි. එතකොට මෙතන හොයාගන්න පුළුවන් මගේ දේවල් ටික. නමුත් ඔය අතර තාම කියවුන්නේ මම කියන කෙනා. පෙනුන්නේ තාම මම කියන කෙනා. අන්න ඒ මම කියන කෙනා දකිනවනම් තමයි ගහකාරකං ගවේ සන්තෝ. ග්‍රහකාරකයා එයා තමයි නිෂ්පාදකයා. එයා දැක්කොත් ඔබ ළඟ තියෙන සක්කාය දිට්ඨිය කියන ප්‍රබල බලවේගය අතුරුදහන් වෙනවා, නැති වෙනවා. අප සතුව දෙන ඒ ප්‍රබල බලවේගය දිට්ඨිය නැති වෙලා යනවා. හැම කෙනෙක්ම යක්ෂාවේසිකින් යුක්තයි. හැම මිනිසෙක්ම යක්ෂාවේසිකින් යුක්තයි. ප්‍රේතාවේසිකින් යුක්තයි. මෝහාවේසිකින් මෝඩකමකින් යුක්තයි. ඔය ලෝභ ද්වේෂ මෝහ කියන තුන තමයි ඔය කිව්වේ. එතකොට හැම කෙනෙක් ළඟම ඔය ආවේශ තුන අරගෙන තමයි යන්නේ. තාවකාලිකව බුදි කරලා නිදියවල තිබ්බත් හැමතිස්සෙම ඔය ආවේශ තුන මිනිස්සෙක් තුළ තියෙනවා. ඒ නිසා මිනිස්සෙක් කියලා කියන්නේ මිනිස්සෙන පාලනයක් තියෙන කෙනෙක් නෙමෙයි. මිනිස්සයා තමන්ට උවමනා විදියටවත් ජීවත් වෙන්න බැරි අසරණ පුජ්‍යලෙක් තමයි මිනිස්සයා කියලා කියන්නේ. මිනිස්සයා හරිම අසරණයි. ඒක නිසා තමයි බුදුහාමුදුරුවෝ ගොඩාක් අය අඟුලිමාල වගේ වැරදි කරපු අයට පවා සමාවත් දුන්නේ ඒකයි. හේතුව ඒ පුජ්‍යලේ අසරණයි. ඒ පුජ්‍යලේ අසරණයි. ඒ නිසා ඒ හැමෝටම බුදුහාමුදුරුවෝ සමාවත් දුන්නා. සිත නොහඳුනන කම නිසා, සිත දමනය කරගත්තේ නැති නිසා, සිත අවබෝධ කරගත්තේ නැති නිසා ඇති වෙන ස්වභාවයක්. දැන් කෙනෙක් ලෝභ කරනවා කියලා එයා ලෝභ මනුස්සයෙක් කියලා අයින් කරන්න බෑ. එයා ඒක අඳුරන්නේ නැති නිසා. වෛර කරන මනුස්සයෙක් එයා වෛර කරනවායි කියලා අයින් කරන්න පුළුවන් කමක් නැහැ. තමන්ගේ සිත අඳුරන්නේ නැති නිසා. ඊර්ෂ්‍යා කරන මනුස්සයෙක් එයා ඊර්ෂ්‍යා කරනවායි කියලා අයින් කරන්න පුළුවන් කමක් නැහැ. ඒ ඊර්ෂ්‍යා කරන්නේ තමන්ගේ හිත අඳුරන්නේ නැති නිසා. මේ හැම ක්ලේශයක්ම වැඩ කරන්නේ තමන්ගේ හිත හඳුනන්නේ නැති නිසා, තමන්ගේ හිත පාලනය නැති නිසා, තමන්ගේ හිත අවබෝධ කරගත්තේ නැති නිසා. එතකොට සැපය කියන එක, සැනසෙල්ල කියන එක එහෙමත් නැත්නම් නිවන බාහිරින් හොයලා නම් කවදාවත් හොයාගන්න බෑ. ආකාසේ පදන්නත්ති සමනෝ නත්ති බාහිරේ. ආකාසේ පිය සටහන් නැති වගේ ශ්‍රමණයෝ බාහිරේ නැත. ශ්‍රමණය කියලා එතෙන්දී අදහස් කළේ නිර්වාණය. කොහොමත් අපි ශ්‍රමණ කියලා කියන්නේ නිවන් දකපු කෙනාට, නිර්වාණයට. සමනෝ නත්ති බාහිරේ, බාහිරේ නැහැ. එනම් කොයිද ඉන්නේ ශ්‍රමණය? බාහිරින් හොයන්න බෑ. ඒ කියන්නේ මෙතෙන්දි බාහිරේ කියලා කතා කරන්නේ ඇස කන නාසය දිව ශරීරයෙන් හොයන සීමාව. සිත කියන හයෙන්ම සොයන සීමාව. එතකොට දැනට ඔබට පේන්නේ බාහිරේ පමණයි. ඔය ඔක්කොම පේන්නේ බාහිර දේවල්. දැන් අපේ හිත ඇතුලේ තියෙන මතකයක් අවදි කරලා ගත්තත්, ඒ ගත්තත් ඒක බාහිර දෙයක් නේ. අධ්‍යාත්මික දෙයක් වෙන්නේ. ඉතින් බාහිර දෙයක්මයි ඔබට පේන්නේ මේ මොහොතේ. එතකොට සමනෝ නත්ති බාහිරේ. ඔය බාහිර ලෝකේ කොහොමවත් ශ්‍රමණය නැත. උපමා කළා ආකාශයේ පිය සටහන් නැහැ වගේ. දැන් ඔබේ සිත අහස වගේද, පොළොව වගේද? පොළොවේ ගමන් කරගෙන ගියොත් මඩ බොහොරක, මහ පොළොවක, වැලි පොළොවක ගමන් කරගෙන ගියොත් ඒවයි පිය සටහන් හිටිනවා. කුඩාවට හරි පිය සටහනක් තියෙනවා. සාමාන්‍යයෙන් තාර පාරක ඇවිදගෙන ගියත් අපිට හැඩ පේන ලොකු කකුල් පාරක් නැති වුණත් ඒකෙත් ඉතින් පිය සටහනක් වැදුනාම හිටිනවනේ. ටයිල් එක ඇවිදගෙන ගියත් පිය සටහනක් තියෙනවා. ඒක ඇහැට ලොකුවට පේන්නේ නැති වුණාට. එතකොට පොළොව වගේද ඔබේ හිත, අහස වගේද? පුතඥන කෙනාගේ හිත පොළොව වගේ පිය සටහන් හිටිනවා. ශ්‍රමණයන්ගේ සිත අහස වගේ. ශ්‍රමණයන්ගේ හිත අහස වගේ පිය සටහන්නේ. බුදුරජාණන් වහන්සේගේ හිත අහස වගේ. උන්වහන්සේට රාහුල කුමාරයන් දේවදත්තන් දෙන්නම එකයි. අපිට නම් එහෙම නෙමෙයිනේ. එහෙම කරුණාවක් උපදින්නේ නැහැ. එමනි ස්වභාවයක් හටගන්න. ඒ කියන්නේ පොළොව වගේ. අහස වගේ කියලා කියන්නේ ඒ කිසි කෙනෙක් සදහනක් ඇටියට ඔළුවේ රඳවගෙන හිතේ දරාගෙන නැහැ. බුදුරජාණන් වහන්සේ තර්ක කරලා මිනි දමන්න බෑ. වචන වාක් මාලාවල් වලින් වාක් ප්‍රහාර වලින් බිඳ දමන්න බෑ. බුදුරජාණන් වහන්සේට වඩා ඉහළ දර්ශන කියලා ඒ ඉදිරිපත් කළා බුදු දමන්න බෑ. හේතුව ඒ බුදුරජාණන් වහන්සේ සියලු වාක් ශක්තියින් දර්ශන ශක්තියින් තර්ක ශක්තියින් අභිභවා ගිහිල්ලා ලෝකයෙන් එතර ලෝකෝත්තර භාවයේ වැඩ සිටිනවා. ලෝකෝත්තර භාවයේ වැඩ සිටින කෙනෙකුට මේ ලෝකයේ තියෙන මොනවයින් විසිකරලා ගැහුවත් වදින්නේ නැහැ. ඒක හඳට අර ඉරට හඳට ගල් වලින් ගහනවා වගේ වැඩක්. ඒක කරන්න බෑ. ඒක හේතුව ලෝකේ තියෙන කිසිම දෙයක් එතෙන්ද බලපෑමක් නෙමෙයි. දැන් මේ මහ පොළොවේ තියෙන දෙයකින් මිනිස්සුන්ට ගහලා මේ ඉඩහඳ විනාශ කරලා දාන්න බෑ වගේ. ඒ ලෝකෝත්තර ශක්තියට මිනිස්සුන්ගේ තියෙන බලවේග එකක්වත් වැදගත් නෑ. එහෙමනම් මුලින්ම දුක්ඛ සත්‍ය අවබෝධ වෙන්න ඕන. තමන් ඉන්න තැන දුකක් තියෙනවයි කියලා තේරුම් කරගන්න ඕන. තමන් හිතන පතන කියන කරන දේ තුල අවිද්‍යාවක් කැටි වෙලා ඇති බව, දුකක් කැටි වී ඇති බව තේරුම් ගන්න ඕන. එහෙමනම් ඒ තැනත්තාට තමයි වෙනස් වෙන්න හිතෙනවා. මම අහස වගේ වෙනස් වෙන්න ඕන, පොළොව වගේ තියෙන හිත අහස වගේ වෙනස් කරගන්න ඕන. එතුමා ගුරු මහත්මේ, දැන් විශ්‍රාමක මහත්මේ, අපි කොතෙක් මේ බාහිර දැනුම් වලින් ඉගෙන ගත්තා, ඒ ඉගෙන ගන්න ස්වરૂපය හුදෙක් දැනුමක් පමණයි. අර විඳලා තේරුම් කරගන්න ස්වභාවයක් ඒකේ නැති නිසා අප මේ කියා දෙන ලෝකෝත්තර ධර්මය වචන වලට කියන්න බැරි දෙයක්. අකුරු වලින් ලියන්න බැරි දෙයක්. ඒකේ ගැඹුරු තේරුම් ගත්තාම ගොඩාක් ගැඹුරට හිතන්න පුළුවන්. වචන වලින් කියන්න බැරි දෙයක්, අකුරු වලින් ලියන්න බැරි දෙයක්, හැඩයකින් පෙන්වන්න බැරි දෙයක් ගැනයි අපි මේ කතා කරන්නේ. ඒක විශ්මය දනවන පුදුමය දනවන ධර්මතාවයක් නිසාම බුදුහාමුදුරුවෝ දේශනා කළා ඒ ලෝකෝත්තර ධර්මය කියන කිනවන යමෙක් ඒක ප්‍රාතිහාරයක්. දේශනා ප්‍රාතිහාරය බුදුහාමුදුරුවෝගේ කළ එක. ඒක ප්‍රාතිහාරයක්. එතකොට දේශකයාගේ සිටින් තිබෙන විශිෂ්ට පැහැදිලි කිරීමත් ශ්‍රාවකයාගේ තියෙන විශිෂ්ට ඥානයත් උපයෝගී කරගෙන අවබෝධ කරගන්නවා. එහෙම නැතුව මේක චක්‍රයක් වගේ ඉලක්කම් වගේ කියලා දෙන්න පුළුවන් කරුණු නෙමෙයි. 2 2 4 කිව්වම හරිනේ. ඈ 5 5 10 කිව්වම හරිනේ. එක චක්‍රය වගේ එහෙම ඒකකයකට ගොනු කරලා මුල්ලකට දාන්න හිර කරන්න දෘෂ්ටියකටපත් කරන්න කරන දේශනයක් නෙමෙයි. සියලු දෘෂ්ටි දුරලා සියලු දෘෂ්ටි ඉක්මෝ ආයන විශිෂ්ට ධර්මයක්. එක වචනයට වඩා වචන රාශියක ඒකාත්මික බවෙන් ගන්න විශිෂ්ට සාරයක්. එක වචනයක් නෙමෙයි. එනිසා අපි කිසි දෙයක් බුද්ධි කරගන්න වචන කරගන්න උත්සාහ කරන එකේ තව දුරටත් තේරුමක් නැහැ. සියලු බුද්ධි කර ගැනීම සියලු වචන සියලු අකුරු වලින් නිදහස් වෙනවා. අපි සීමා වෙලා තියෙන්නේ වචන වලට, අකුරු වලට, අදහස් වලට, සංකල්ප වලට හිර වෙලා ඉන්නේ. වචන උපාදාන කරලා ඉන්නේ මේවා හොඳ වචන, මේවා නරක වචන. නමුත් නොතේරෙන භාෂාවකින් මිනිස්සු බැන්නොත් හොඳ වචනක් නැහැ, ඒක නරක වචනක් නැහැ. ප්‍රංශ භාෂාව ඔබ දන්නේ නැත්නම් ප්‍රංශ භාෂාවෙන් බැන්නොත් ඔබට කවුරු හරි ඒකේ හොඳ වචනක් නැහැ නරක වචනක් නැහැ. තායි භාෂාව දන්නේ නැත්නම් තායි භාෂාවෙන් බැන්නොත් ඔබට ඒකේ හොඳ වචනක් නැහැ නරක වචනක් නැහැ. තරහ යන්නෙත් නැහැ, සතුටු හිතෙන්නෙත් නැහැ. පැහැදිලිද? එතකොට වචනෙන් කොහොමද සත්‍ය කියා දෙන්න, වචනෙන් කියා දෙන්න පුළුවන් ලෝක සම්මතයක් විතරයි. වචනේ තියෙන්නේ ලදුරු පාසල් ළමයින්ට. කියන බුදුදහමේ ඉඳන් බැලුවාම ලදුරු පාසලේ ළමයින්ට තමයි වචන තියෙන්නේ. එතකොට ওই විශ්වවිද්‍යාලවල ඉන්න මහාචාර්යවරුත් ලදුරු පාසලේ තමයි බුදුදහමත් එක්ක බැලුවාම. ඉතින් මන්නම් අර ඒ ලදුරු පාසලෙත් නෙමේ, විශ්වවිද්‍යාලෙත් නෙමේ, මම නම් කවුරුවත්ම නෙමේ. මං හැමදාම කියනවා මං නම් මාර්ගඵල ලබලා නැහැ, මං හැබැයි මාර්ගඵලත් නෙමේ, පුතඥත් නෙමේ කියලා හැමදාම කියනවා. මොකද බේරිලා ඉන්න පුළුවන් ලේසි එහෙම කිව්වහම. ඒ කියන්නේ ඇත්තටම නැහැ. එහෙම කියන්න පුළුවන් කමක් නැහැ. එහෙම කෙනෙක් පුජ්‍යලේ කඳුන්වලා දුන්නොත් ඒක මහා විහිළුව අවිද්‍යාව. ඒකට ඒකම මමංකාරයක්, ඒකම මමත්වේ හුවා දැක්වීමක්. එනිසා සත්‍යමතු වෙන්න නම් සත්ව පුජ්‍යලාභ දෘෂ්ටියට යා යුතුයි. ඍජුවාකාරයකින්වත් වක්‍රාකාරයකින්වත් මේ උත්තරී මනුස්ස ධර්ම පේන්න උවමනාවක් නැහැ. ඒකේ පුජ්‍යලයා විසින් හඳුනා ගන්න එක එක වෙනම කාරණයක්. මිනිසුන්ට හැඟීම් අදහස් දෙන්න බුදුරජාණන් වහන්සේලා උත්සාහ කරලා නැහැ. ඒ නිසා අපි පිළිබඳවත් කිසිම අදහසක් ඇති කරගන්න උවමනා කරන්න නැහැ. තම තම නැනපමණින් තම සිත අවබෝධ කර ගැනීමයි කරන්න තියෙන්නේ. නපරේ සංවිලෝමානේ නපරේ සංගතගත අත්තනාව වික්කේය කතානිය කතානි චිකිවාගේ අනුන් කළ නොකළ කීදී නෙමෙයි හොයන්න, තමන්ට කරගන්න තියෙන දේ ගැන. තමන්ට අවබෝධ කරගන්න තේ තියෙන දේ තමන්ගේ තව වෙනස් වෙන්න උවමනා කරන කරුණු ගැන හොයන්න බලන්න. දැන් මේ අතරම තමයි අපි නිවන දේශනා කළේ. ඒ කියපු වචන අතරේ නිවන තියෙනවා. තාම නිවන විශිෂ්ටව අවබෝධ කරගන්න පුළුවන් ඥාන දර්ශනය ඇති අයට. බුදුරජාණන් වහන්සේ ඉදිරි 500ක් පමණ බණ අහනව නිවන් දකින්නේ 4-5 දිනයි. 10-12 දිනයි. ඇයි? නුවණ තිබුණු අයට, වැටහුණු අයට නිවන් දැක්කා. වැටහුණු නැති ධර්මයට සිත යොමු කරගත්තේ නැති, උත්සාහ කළේ නැති අය නිවන් දැක්කේ නැහැ. එදත් නිවන් දැක්කේ, අදත් නිවන් දැක්කේ විදර්ශනා කරපු අය. ඒ විදර්ශනා කියන වචනයට තව වචනයක් තමයි ගවේෂණය. ගවේෂණය විමසා බැලීම. විදර්ශනා කරනවා කියලා කියන්නේ ඒක. අපිට එක එක දේවල් ගැන විදර්ශනා කරන්න පුළුවන්. පුරා විද්‍යාව පිළිබඳව, භූගෝලය පිළිබඳව, ආකාශය පිළිබඳව, තාරකා පිළිබඳවනේ එක එක ගවේෂණය කරන්න පුළුවන්. මේ විදර්ශනාව පුරා විද්‍යාවද නැහැනේ, භූගෝලියද නැහැනේ, තාරකාද නැහැනේ. තාරකා විද්‍යාඥයෙක් නෙමෙයි. අපි නිවන ගැන පරීක්ෂණය කරන අය. සත්‍ය ගැන, ලෝක සත්‍ය ගැන පරීක්ෂණය කරන අය. ලෝකයක්, ලෝක නිරෝධයක් තියෙන්නේ තමා ළඟමයි, තමා තුළමයි. ලෝකයක්, ලෝක නිරෝධයක් තියෙන්නේ තමා ළඟමයි. ඉතින් යම් කෙනෙක් මේ ලෝක නිරෝධය දැක්කොත් එයාට ලැබෙනවා මේ සංසාරේදී මහා වරප්‍රසාදයක්. තමන්ගේ මනසට තමන්ට අයිතිවාසිකම් කීමේ හැකියාව ලැබෙනවා. ඇත්ත එතකම් තමන්ගේ මනසට තමන් අයිතිවාසිකම් කියන කෙනෙක් නෙමෙයි. තණ්හා දාසෝ, ඒ මනසට සේවකේ, දාසේ. ඒ නිසා මේ ලෝකේ ඉන්න පුතඥ සියලුම මිනිසුන් සේවකයෝ, දාසයෝ. තණ්හා දාසෝ, තණ්හාවට දාසෙක්. ඔය මිනිසුන් වේගෙන් දුව පැන ලහරි හම්බ කරන්නේ, අහමරාගෙන, ඇන කොටාගෙන, කලකෝලහල කරගෙන ඒ දේවල් ඒ කරන්නේ ලෝකේ මිනිස්සු, ලෝකේ දුවගෙන. ඒ තමන්ට නෙමෙයි. තණ්හා දාසෝ, තණ්හාවට දාසෙක්වයි ඒ දේවල් කරන්නේ. සනසිල්ලේ ඒ දේවල් කරගන්න උදවිය ඉන්නවා. ඒ උදවිය සම්‍යක් ප්‍රතිපදාවෙන් ජීවිතේ ගොඩනගාගෙන කුසලයට දහමට බරව ජීවිතේ ලෞකික වශයෙන් උනත් හදා ගන්නවා. එතකොට මේ අතෘප්තිකර මනස තේරුම් ගත්තොත් අපිට පුළුවන්කම තියෙනවා නතර වෙන්න. අඟුලිමාල නතර වුණා වගේ. දැන් ඔයත් අඟුලිමාල තමයි වේගෙන් දුවන කඩුව අමෝරාගෙන හොඳට බලන්න. වේගෙන් දුවගෙන දුවගෙන යනවා, තමන්ට එරෙහි වෙන කෙනෙක් આવුත් කපලා දානවා. කවුද ඉන්නේ එරෙහි වෙන කෙනෙක් આવුත් කපලා දාන්න නැතුව? එරෙහි වෙන්න ඕනේ. නේද? එරෙහි වෙන්න ඕනේ. මාර්ගඵලයක් ලැබුවා කිව්වොත් පුළුවන් තරම් මොනවා හරි ගැට ගහලා යා මාර්ගඵල ලැබල නැහැ කියලා ඔප්පු කරන්න උත්සාහ කරනවා. ඊට පස්සේ සිල්වන්තයි මම යහපත් කෙනෙක් කියලා පෙන්වන්න හැදුවොත් මොම හරි මොකක් හරි එකක් හොයාගෙන හොයාගෙන ගිහිල්ලා ඔය මිනිහා සිල්වන්ත නැහැ කියලා ඔප්පු කරන්න උත්සාහ කරනවා. ඒ වරටක ඉන්නේ අපි. ඒක ලේසි නෑ. ඊට පස්සේ ධනවත් වගේ කෙනෙක් පේන්න උත්සාහ කරොත් මොකක් හරි දෙයක් හොයාගෙන 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 ගිහිල්ලා ඔය පිටින් පේන්න හිටියට මේ පුරසාරම් කතා කළාට රට වටේට ණයයි. ඒ මනුස්සයට ධනවතෙක් වගේ ඉන්න දෙන්නේ නැහැ. ඒ හැටි. මේ ලෝකෙ එහෙමයි. ඒකනේ අර අපායේ ලංකාවේ අපායට වෙන් වෙලා තියෙන කොටසේ වහලක් නැහැ කියන්නේ. ඉහළට යන දෙන්නේ පහළට ඇදලා දානවලු. අපායි ලංකාවට තියෙන ඒ රූම් එකේ වහලක් නැහැලු. යන්න දෙන්නේ නැහැලු. ඉතින් කොහෙද යන්නේ මේනෝ කියලා ආය ඇදලම ගන්නවලු අපායට. ඒ කියන්නේ මං ඉන්න තැනටම ඉන්න ඕන ඕගොල්ලොත්. කියන්නේ අන්න එහෙ මිනිස්සුන් වාසය කරනවා. ඉතින් වෙන කෙනෙක් බොහොම ඥානවන්ත පිරිසක් නම් Tamanට වඩා කෙනෙක් ගුණයෙන් නැනෙයින් ඥානයෙන් බලයෙන් ධනයෙන් ඉහළට යනවා කියලා දැක්කහම කාරුණික මිනිස්සෙකුට ඇති වෙන්නේ මහා කාරුණික හැඟීමක්නේ. හරි අගේ දරුවෝ හරි මව්පියෝ හරි සහෝදරයෝ හරි අනේ කොහොමද මං අත හිත දෙන්නේ කී කියා බලබලා ඉන්න අවස්ථාවක් මට දෙන්න පුළුවන් අත හිත දෙනවා මේගොල්ලන්ට මම ඉහළට යන්න. ඉතින් එහෙම පිරිස තමයි වටින්නේ. අගේ කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒක වෙයි පින්නතුනොත් එහෙම පිරිසක් වෙන්න ඕන. තමන්ගේ හිත බලන්න මිසක් මං කියන ධර්ම කරුණු හරිද වැරදිද කියලා හොයන්න යන්න එපා. තමන්ගේ හිතේ තියෙන ප්‍රශ්න විසඳ ගන්න මගෙන් යතුරක් හම්බ වෙනවද කියලා බලාගෙන ඉන්න. ඒ යතුරෙන් තමන්ගේ ප්‍රශ්න විසඳ ගන්න. ඒ බෙහෙතේ අපි රෝලට ගියා මෙහෙමනේ නේද? ඒ බෙහෙත් ටික අරගෙන ඇවිල්ලා තමන්ගේ ලෙඩේ හොඳ කරගන්නවා. ඒ නිසා තමන් විනිශ්චයකරුවෙක් නෙමේ, තමන් රෝගී. තමන් විශේෂඥයෙක් නෙමේ, තමන් රෝගී. තමන්ගේ ලෙඩේට තමන් බෙහෙත් කරගන්න. මොනවද ලෙඩේ? ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස ලෙඩ. දැන් මේ ආත්ම භාවයේදී ලැබෙන ලෙඩ දුක් කරදර බොහොම අඩුයි, බොහොම අල්පයි. නමුත් සංසාරේ ලැබෙන බාධක කරදර ලෙඩ දුක් මෙපමණයි කියලා කාට හරි කියන්න පුළුවන්? නිතරම මතක් කරගන්න, මිනිස්සේ කැටිට ජීවත් වෙන්න පුළුවන් අවුරුදු 80යි 90යි. තේහෙව් එකේ සංසාරේ අපි බොහොම කාලයක් සැරිසරනවා. මට වටිනා අවස්ථාවක් ලැබිලා තියෙන මේ අවස්ථාවේ මම මන් ළඟ තියෙන අගුණ දුරවල කඳුරු කරගෙන ගුණ ධර්ම නගා හිටවා ගන්නවා කියන හොඳ අදිෂ්ඨානයක් හිතේ ඇති කරගන්න ඕන. මම පරද්දන්න ඕන මගේ ළඟ තියෙන ලෝභය, මම පරද්දන්න ඕන මගේ ළඟ තියෙන ද්වේෂය, මම පරද්දන්න ඕන මගේ ළඟ තියෙන මෝහ අන්ධකාරය, නොපෙනෙන ගතිය. දහම තියෙනවා, නමුත් දහමට යොමු වෙන ඇස නැත්නම් දහම් මැස පහළ වෙන්නේ නැත්නම් නිවන් ධර්මය දකින්න පුළුවන් කමක් නැහැ. ඇස එතෙන්ට යොමු කරගත්තොත් හදාගත්තොත් තමයි ඒ දේ පේන්නේ. ඈතින් තියෙන කඳු වැටියක් පෙන්නකොට ඒ ඈතින් තියෙන කඳු වැටියේ දිදුලන සිරිපාදේ ලයිට් එක වගේ ඈතට පේනවනේ සිරිපාදේ ලයිට්. ඒ වගේ අපි පෙන්නන කාට හරි කෙනෙකුට අර ඈත තියෙන ලයිට් එක අර බලන සිරිපාද කන්ද මුතුනේ ලයිට් මේ කිට්ටුවටත් පේනවා. නමුත් ඇස ඒ දෙසට යොමු නොවුනොත් ඒක පේන්නේ නැහැ. ඒ වගේම තමයි නිවැරදි ලෙස නිවනට නිවන ගැන කියන මමත් ඒ කරන්නේ කඳු වැටිය පෙන්නන පුජ්‍යලයා වගේ. කඳු වැටිය පෙන්නන තව කෙනෙකුට අර ඈත තියෙන අර ලයිට් එක බලන්න. මෙහෙම බලන්න මෙහෙම බලන්න අර අතරින් අර බලන්න අර බලාකුලින් ඇහිලා තියෙන මේ අත්යෙන් පහළට වෙලා අර පැත්තට නැමෙන්නේ මේ කියලා බලන්න කියනවා. ඒ වගේ අපිත් මේ නිර්වාණ ධර්මයේ කියන එක දිහා බලන්න කියනවා. ලෝකෝත්තර ධර්මයේ දිහා බලන්න කියනවා. ඒ ලෝකෝත්තර ධර්මයේ දැක්කොත් Tamanට එතන ලොකු එළියක් ලොකු සතුටක් ලොකු සැනසෙල්ලක් දැනෙන්න පටන් ගන්නවා. එළියක් කියලා කිව්වහම මේ ලයිට් එළිය හැම නෙමෙයි. ජීවිතාලෝකය ඇති කරවන සුවතාවය සැනසෙලිදායක ස්වභාවය. ඒකට කියනවා මනස ආලෝකමත් වෙනවා කියලා, පැහැපත් වෙනවා කියලා. දැන් අඳුරු වෙලා නැතිනේ මනස. ඒ අඳුරු වෙච්ච මනස පැහැපත් වෙනවා, ආලෝකමත් වෙනවා දකින්නකොට. ඊට පස්සේ ඒතනින් ගලාගෙන එන නිවන් සුවය නිසා මිනිස්යාගේ ජීවිතේ සනහන සැනහෙන නිවනක් වෙනවා. ඉතින් ඒක ක්‍රමානුකූලව සිදුවන්නේ. එකපාරටම නෙමෙයි. ක්‍රමානුකූලව ප්‍රතිපදාවෙන් ප්‍රතිපදාවට යනවා. නමුත් ඉතින් අපේ අය පළවෙනි පඩියට ගිහිල්ලත් නැතුව ඉතින් අනිත් පඩි ගැනයි රහතන් වහන්සේ ගැනයි බුදුවරු ගැනයි නොයේකුත් ඉතින් කතා කියනවා පොත් ලියනවා ඒ වැඩ කරගෙන යනවා. ඉතින් කරගෙන ගියාට මොකක්වත් දන්නේ නැහැ. ඔකෝම අන්දියෝ. කියවන්නෙත් අන්දියෝ, ලියන්නෙත් අන්දියෝ, මුද්‍රණය කරන්නෙත් අන්දියෝ, ඔක්කෝ විකුණන්නෙත් අන්දියෝ, ඔක්කොම අන්දියෝ ටික. ඉතින් අර කෑ ගහිල්ලක් විතරයි තියෙන්නේ. අන්දේ ටික පොරකනෝ අලියගේ වලිගේ හැටි කියන. අන්දේ ටික පොරකනෝ අලියගේ හොඬේ ගැන කියන. ඈ එක එක කතානේ නේද? ඈ අන්දේ ටික පොරකනෝ අලියගේ කකුල දෙහා කකුල ගැන කියන. නිකම් පොරේ විතරයි සාද්ද විතරයි. දැන් ඔය ඇත්තොන්ට ඒක සද්ද විතරයි කියලා ඉතින් තේරෙනවා ඇති හොඳටම මං කියන දෙයක් නෙමෙයි. දැන් 365 දවසෙම හැමදාම හැම පැයෙම බණ රේඩියෝලයි රූපවාහිනියෝලයි ගුවන් විදුලි ඔක්කොගෙම කෝ නිවන් දකින්න එක්කෙනෙක්ව ඇයි නිවන් දකින්න නැත්තේ? නිවන් දකින්න නැත්තේ ඔක්කොම අන්දියෝ. දේශනා කරන්නේ තන්දේ බලන්නේ තන්දේ. ඉතින් කොහොමද නිවන් දකින්නේ? ඈ දේශනා කරන්නේ තන්දේ අහන්නේ තන්දේ. අන්ධ භූතෝ අයං ලෝකෝ. මගේ ලෝකේ අන්ධයි. මේ ලෝකේ අන්ධයි. අන්ධකාරය ටික ඔක්කොම ටික කියන. ඉතින් අය අර අලියගේ හැඩ කී ගියා ඉන්නෝ. ඉතින් ඒකේ තියෙන අවාසනාව තමයි ඒක දැකලා කිව්වත් අන්ධකමේ තියෙන භයානකත්වය කියලා කියන්නේ ඒක ගන්න තේරෙන්නේ නැත්තම් ක්‍රමානුකූලව එයාටත් හැර ගන්න විදියක් නැහැ. අර අපි කියනවා ගමහරහා දුවන කෙනෙකුට වතුර ලූකෝස් ලබා දෙන හෙල්පර් කෙනෙක් වගේ තමයි මේ මාර්ග උපදේශකයා පෙන්වන කෙනා. අර මිනිස්සුන්ට දුවන්න බැරි නම් කකුල කොර වෙලා නම් ලූකෝස් බැරල් එකක් දුන්නත් වැඩක් තියෙනවා. වතුර ගෙනල්ලා මේ මිනිස්සයා නෑවට වැඩක් තියෙනවා. මේ මිනිස්සයා කොරෙක් නෑ. ඒ නිසා තමන්ට හැකියාව තියෙන්න ඕන දුවන්න, ඒ කියන්නේ ප්‍රඥා මහිමේ තියෙන්න ඕන මේක තේරුම් ගන්න. දේශකයට පුළුවන් අර වගේ අනුග්‍රහයන් දක්වන්න. ඒ නිසා දිනුවොත් ඒ දිනුමේ ජයග්‍රහණය සම්මානය උසවන්නේ හෙල්පර් නෙවෙයි, දුවපු කෙනා. තමන් දිවුවොත් තමා, අපි නෙවෙයි. ඉතින් කොහොමත් ඒ සහයෝගය දක්වන කෙනා ඒක මිත්‍රශීලීත්වයෙන් සහයෝගය දක්වන්නේ, මේ සම්මාන ගන්න හැම නෙමෙයි. ඒ වගේ ඔය ඇත්තන්ටත් අපි මේ කරුණා කාරණා කියලා දෙන්නේ, ඔය ඇත්ත සම්මාන ගන්න අපි කරුණා මෛත්‍රියෙන් කියනෝ විතරයි. ඔය ඇත්තන්ගේ ධර්මතාවය. ඒ නිසා නිතරම බලන්න මාළඟ ආශ්‍රවයන්ගෙන් කුමන ආශ්‍රවයක මා රැඳී සිටිනවාද වැඩි ඡන්දේ. වැඩි ඡන්දයෙන් රැඳී සිටින ආශ්‍රවය කුමක්ද? ආශ්‍රවය කුමක්ද? ආශ්‍රව ආශ්‍රය කරන ධර්මතාවය කුමක්ද? ඡන්ද රාගය කියන්නේ ඒක තමයි, කැමැත්තෙන් ඇලීම. තාත්‍ර තාත්‍රා විනන්දින් නැවත නැවත ඇලෙනවා. දැන් අර මාර දූවරු තුන්දෙනා ඇවිල්ලා නටනවා. තණ්හා, රති, රග. ඔය තුන්දෙනා තමයි නිවන් මාර්ගදී බාධා කරන්නේ. තණ්හාව නිසා යන්නේ ඉස්සරහට, ඒ වයින් ඉදිමිලා ඉන්නවා. රාගය ලෝකේ ඇස කන නාසය දිව ශරීරය පිනවීමේ කැමැත්ත. රති දෘෂ්ටිවලට, සංකල්පවලට, වචනවලට ඇලීම. අති කියන්නේ ඇලෙනවා, අරති කියන්නේ ඇලෙන්නේ නැහැ. එතකොට මාර දූවරු නටනවා, ඩෝටර්ස්ලා ඇවිල්ලා නටනවා. අපේ අය මොකද බලාගෙන ඉන්නේ? බලාගෙන ඉන්න ලස්සනයි රතිගේ නැටුම, තණ්හාවේ නැටුම ලස්සනයි, අදා නැටුම ලස්සනයි කියලා බලාගෙන ඉන්නවා. අපිට පුළුවන් නම් ওই තුන් දෙනාට මේ යනවා යන්න පැත්තකට මට මේ නිවන් ධර්මය හොයාගන්න කියලා කියන්න පුළුවන් ශක්තිය ඇති වෙන්න ඕන. ඒගොල්ලෝ ඉතින් යවන්න හිතෙන්නේ නැහැ. ඉතින් පෙනුමෙන් බොහොම මනහරයිනේ. පෙනුමේ මනහර නිසා ඉතාලම ලස්සනයි. ඔය බලන්න විහාර මන්දිරවල එහෙම ගිහිල්ලා ඒ තණ්හා රති රග ඒ තුන් දෙනා පුදුම ලස්සනක් තියෙනවා. දැක්කහම යන්න නෙමෙයි හැපි යන්න හිතන්නේ. ඔය කාටත් එහෙම තමයි. ඔය ඇත්තෝ දැන් බුදු වෙන්න ඇවිල්ලා තියෙන්නේ. බුද්ධිය පාල කරගන්න. නමුත් අර තුන් දෙනා නටනවා, බලාගෙන ඉන්නවා. හැබැයි දන්නේ නැහැ මේ සුරංග නැවෙස් අරගෙන තියෙන්නේ කවුද? මාර්යා. මාර්යා සුරංග නැවෙස් දීලා තියෙන්නේ මාර්යා. ඊටාම විරූපී භානකත්වයෙන් යුත් මාර්යා. ඒ නිසා බුදුහාමුදුරෝ කාම වස්සු මේ ලෝකේ පෙන්වේ විස තැවුරුණු කේජු කෑල්ලක් වගේ කියලා. පිටින් කේජු, ඇතුලේ විස. ඉතින් ඒ නිසා ඔය ඇත්ත ඔය එල්ලිලා ඉන්න ලෝකෙති එල්ලිලා ඉන්න ඕනම ක්ලේශ ධර්මයක ලෝභයේ, ద్వේෂයේ, මෝහයේ. ద్వේෂෙත් එල්ලලා ඉන්නවන සමහරලාට ద్వේෂ කරන්න හරි දක්ෂයි. කාට හරි බැන බැන ඉන්න, කාගේ හරි අදක් උදක් බලාගෙන ඉන්න, කාට හරි දේශපාලකයෙකුට හරි බැන බැන ඉන්න පුදුම ආසයි. ద్వේෂයේ එල්ලිච්ච මිනිස්සු හාමුදුරුන්ට බැන බැන ඉන්න වැඩිම ආසයි ගොඩක් අය. ඒ තමයි ద్వේෂයේ ලිච්ඡය. ඊට පස්සේ ලෝභයේ ලිච්ඡය. එහෙම තමයි. ඉතින් ওই විදිහට ඒව දිහා කතා කර කර බල බල ඉන්නේ නැතුව අපිට පුළුවන් නම් අර විසතවරුණු කේජු කෑල්ලක් කියලා තේරුම් අරගෙන ප්‍රඥාවන්තයෙක් හැටියට ඒක පිටින් තිබුණට මිහිරියාව ඇතුලේ විස ඇත කියලා කල්පනා කරලා ආදීනම සංඥාව වඩලා ඒව ඉවත් කරන්න ඕන. ඈත් කරලා ඒව පෙරලගෙන යන්න පුළුවන් මනසක් තමයි ඉස්සරහා එන්න ඕන. ජීවිතේට පැමිණෙන ඕනම අභියෝගයක් මම ජය ගන්නවා කියන නොපසුබස්නා මහා වීරයේ බලය යොදන්න ඕන. යොදලා ඉදිරියටම යන කෙනාට තමයි මේ නිවන් මඟ ලැබෙන්නේ. ඒක ලස්සන කතාවකින් තියෙන ජාතක පොත් වහන්සේ නමගේ. ඒක රජ කෙනෙකුට අයියමලෝ දෙන්න හිටියා. ඉතින් මේ වඩාත්ම තාත්තගේ ළඟින් හිටිය නිසා මල්ලිට රජකම දුන්නා. දැන් අයියගේ ලැහැත්තිය මල්ලිගෙන් රජකම උදුර ගන්න අයියා. ඊට මීට වඩා හොඳයි කියලා සාස්ත්‍රයක් අහන්න ඕන කියලා ගියා. දැන් අපේ ඇත්තේ වෙන වැඩක් කරන්න කල සාස්ත්‍රයක් අහලා බලනවා එඩි හරියයිද කියලා. අහන්න ගියාම සාස්ත්‍රයක් නෙමෙයි ඒක අහන්න ගියේ මේ පසේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් වැඩ හිටියා. ඉතින් උන්වහන්සේගෙන් අහුවා ගිහිල්ලා මට පුළුවන් ද මේ රජකම ලබා ගන්න? පසේ බුදුහාමුදුරුවෝ ඔබට නම් මේ රජකම ලබා ගන්න බෑ. හැබැයි ඔබට මීට වඩා ශාස්ත්‍රීය, මීට වඩා දහස් ගුණයකින් ශාස්ත්‍රීය රටක් මේ යොදුන් 700ක් ගියාට පස්සේ තියෙනවා. අන්න එහෙට ගියොත් නම් ඔයාට ඒ රටේ රාජ්‍යත්වය ලබන්න පුළුවන් කිව්වා. ඊට පස්සේ ඉතින් එතුමා කල්පනා කළා මේ එහෙනම් නොලැබෙන දෙයකට සටන් කළා වැඩන්නේ. අර ලබන්න පුළුවන් රාජ්‍යත්වය කරා යනවා. හැබැයි ඉතින් අවවාද කළා මගදී ඔබට එක එක ෂේම භූමි හමු වෙයි, ලස්සන තැන් හමු වෙයි, ඒවයි නතර වෙන්න එපා ඉස්සරහට යන්න කියලා. ඉතින් එයාට හම්බ වෙනවා ඉස්සරහාම යනකොට බොහොම ලස්සන මනහර රූපලාලිත්‍යයෙන් යුතු මනහර කුමාරිකාව. අර පසේ බුදුහාමුදුරු කියපු දේත් ඔන්න මතක් කරගත්තා, ඔන්න පහු කරගෙන ගියා. ඊට පස්සේ හම්බ වෙනවා බොහෝම මිහිරි බටනලා වාදනය කරන, මිහිරි වීණා වාදනය කරන අය. මතක් කරගත්ත පස්සේ බුදුහාමුදුරු කියපු දේ ඒකත් මගහැරලා ගියා. ඉතාම සුවඳැති මල් පිපුණු මනහර මල් දසුම් තියෙන මහා උද්‍යාන හසුරා. ඒවත් නතර කළා. හැබැයි මෙයත් එක්ක ආවා තවත් 7 දෙනෙක් ආවා. ඒ 7 දෙනාගෙන් එක්කෙනා එක්කෙනා එක එක තැන්වලදී අහු වුණා. ඉතින් තවත් යනකොට බොහෝම මිහිරි දන්සල් රස බොජුන් ආහාර හම්බුණා. ඒවත් පහු කරගෙන ගියා. ඊට පස්සේ ওই පංච ඉන්ද්‍රියන් වලට මේ ඒ විදියට මුණ ගැහෙන දේවල් පහු කරගෙන ගියාට පස්සේ ඝන කාන්තාරයක් අහු වුණා. දැඩි වීරියෙන් උත්සාහයෙන් යා යුතුයි. ඒ කාන්තාරය තරණය කළා. ඊළඟට මහා වඩවගුරු සහිත, තෙත්බින් සහිත, භයානක විසගුරු සතුන් සහිත මඩවගුරු කෙත්වතු පහු කරගෙන යන්න සිද්ධ වුණා. ඒකත් පහු කරගෙන ගියා. ඊට පස්සේ ගොරබෙලන් මහා අඩ දෙමින් මහා වැහි වහින ගං වතුර ගලන මහා ප්‍රදේශ පහු කරගෙන යන්න ගියා. දැන් ගියාට පස්සේ ඒ රජකමට ඒ රටේ උදවිය ලොකු කෝලහලයක්. ඉතින් මේ කෙනා කල්පනා කළා මේ කෝලහලයට මම මැදි වුණොත් මට ජීවිතෙත් නැති වෙන්න පුළුවන්, මට මොකවත් මොනේ නැහැ කියලා ගහක් යට වාඩි වෙලා හිටියා. එහෙම වාඩි වෙලා ඉන්නකොට ඒ රටේ ඒ රජකම තෝරන ඒ හස්ති රාජයා ඇවිල්ලා නොමිලේම නිකම්ම ඇවිල්ලා අර මල් පාලඳනාව කරට දැම්මා. ඊට පස්සේ ඒ රටේ රාජ්‍යත්වයට කුමාරයෙක්පත් වුණා. අර පස්සෙන් ආපු උදවිය එක්කෙනා එක්කෙනා අර එක එක දුෂ්කරතාවයන් තැන්වලදී එක එක්කෙනා නතර වුණා. මට මේ දුෂ්කරතාවය විඳින්න බෑ කියලා. තව පිරිස අය නතර වුණා අර ඉන්ද්‍රියන් වලට තියෙන සැපය නිසා. අද ගෙවල් වල ඉන්න අයත් එක එක දේවල් අයත් ඉන්නේ ඒකයි. දැන් සමහර වෙලාවට ඉන්ද්‍රියන් වලට තියෙන සැපය නිසා උවමනාවක් නැහැ කියලා මෙතෙන්ට දුවගෙන ආවත් අර දැඩි වීරිය, දැඩි උත්සාහය, දැඩි කැපවීම ඒකට කරගන්න බැරි වෙනකොට යා එතන කම්මැලි වෙනවා. එතන කම්මැලි වෙනවා, එතන නතර වෙනවා. මනස තේරුම් කරගන්න. මෙතන සම්පූර්ණ තියෙන්නේ ප්‍රඥාමය ගමම්මක, නුවණින් කරන ගමම්මක. නුවණින්මයි ආයුත්තේ. ප්‍රඥාවන්තස්ස අයන් දම්මෝ. මගේ ධර්මය සම්පූර්ණයෙන් තේරෙන ප්‍රඥාවන්තයන්ටයි මේ ලෝකෝත්තර භාවය ලබා ගන්න පුළුවන්. අශේෂ විරාග නිරෝධෝ, ශේෂයක්වත් නැහැ. අතීත කෙලෙස්, අනාගත කෙලෙස්, වර්තමාන කෙලෙස් ශේෂයක්වත් නැහැ. කෙනෙකුට මට පුළුවන් කියලා හිතලා වීරිය කරන කෙනෙකුට ඒ සත්‍ය අවබෝධය කරගන්න පුළුවන්. මට බෑ කියලා හිතන කෙනෙක් ඉන්නවා නම් පාරමිතා පිරලා නැහැ, ඒ අයට බෑම තමයි. හරියට අර දේවලුත් එහෙම තමයි. දැන් අපි කිව්වොත් රුපියල් කෝටියක් වටින වාහනයක් ගන්න කියලා කෙනෙකුට කිව්වොත් එහෙම, ධන බලය තියෙන කෙනෙක් නම් එයා කල්පනා කරනවා මං කොහොම හරි මේ වාහනේ ගන්න. නැති කෙනෙක් නම් ඉතින්, උත්සාහයක් නැති කෙනෙක් නම්, වීරියකුත් නැති කෙනෙක් නම්, උනන්දුවකුත් නැති කෙනෙක් නම්, වොමනාවක් නැති කෙනෙක් නම්, එයා හිතනවා මට නම් ගන්න බෑ, මට නම් ඕනේ නෑ කියලා. ඉතින් ඒ වගේ තමයි නිවනටත්, නිවනේ ශක්තිය බලය පාරමිතා ගුණ තියෙන කට්ටිය, හැකියාව තියෙන කට්ටිය, උනන්දුව තියෙන කට්ටිය, ඕනෑකම තියෙන කට්ටිය උදවිය ප්‍රමුඛයෙන් ගිහිල්ලා ඒ නිවන් ධර්මයේ දකින්න. අනිත් අය ඉතින් බයිසිකලෙන් හැමදාම යනවා. මේ ලෝකයේ දුහා නව දර්ශනයක් පහළ වෙනවා. ඇසකරණාසී දිව ශරීරේ මන කියන ඉන්ද්‍රියන් හයෙන් තොරව ඒවයින් එළියට ගිහිල්ලා මේ ලෝකයේ දිහා බලන්න පුළුවන් දර්ශනය පහළ වෙනවා. එතකොට තමයි මේ ලෝකයේ අර තථාගත දර්ශනය පේන්නේ, තත්තාකාරයේ දර්ශනය පේන්නේ, තියෙන ස්වභාවය පේනවා. එතකොට යා මේ ලෝකේ දිහා බලන්නේ ඇහෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන්, මනෙන් නෙමෙයි. ඒ වයින් තොරවයි මේ ලෝකේ දිහා බලන්නේ. දැනට ඔයත් ඔය බලන්නේ මේ ලෝකේ දිහා හොඳට බලන්න. ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන්, මනෙන්, ඔය හය ඉන්ද්‍රියෙන් තමයි ලෝකේ දිහා බලන්නේ. ඒක නිසා ඉන්ද්‍රිය විෂය, ඉන්ද්‍රියන්ට තේරෙන ප්‍රමාණය තමයි ඇත්තට තේරෙන්නේ. අර ඉන්ද්‍රියන් වලින් එතර වූ අධිඥානය, ප්‍රඥාව ධම්මස පහළ වුණාට පස්සේ එයාට පුළුවන්කම තියෙනවා අර ඉන්ද්‍රියන්ට පේන ප්‍රමාණයෙන් එහා දෙයක් බලන්න, තේරුම් ගන්න. හැමතිස්සෙම මේ தত্ত্বය මම කෙසේද අවබෝධ කරගන්නේ? කුමද්ද සත්‍යය? කුමද්ද අඩුපාඩුව? නොතේරෙනව නම් නොතේරෙන කමට හේතුව, අනවබෝධය නම් අනවබෝධයට හේතුව නිතරම බලමින්, නිතරම සොයමින් යන්න ඕන. සමහරලාට ටික දුරක් ගියාට පස්සේ මෙනෙහි කරගෙන මොනවද ඉතින් තේරෙන්නේත් නැහැ, වැටහෙන්නේත් නැහැ, නොහැටෙන්නේත් නැහැ, ප්‍රශ්නකුත් නැහැ, ගැටලුවකුත් නැහැ, ඔහෙ ඉන්නවා. එතකොට එවැනි තත්ත්වවල පහළ වෙනකොට අපිට පෙන්වන්න පුළුවන් ඝන කාන්තාර වගේ කියලා. කක්කක්ම නැහැ, ඔහෙ ඉන්නවා. ඝන කාන්තාර. ඒ කාන්තාර පසු කරගෙන, ශූන්‍යතාවයේ පසු කරගෙන ගියොත් තමයි ශූන්‍යතාවෙන් එහා නිවන තියෙන්නේ. ශූන්‍යතාවයෙන් එහා නිවන තියෙනවා. ශූන්‍යතාවය තුල නිවනක් නැහැ. පිළිකුල තුල නිවනකුත් නැහැ. පිනවන තැන පිළ නිවනකුත් නැහැ. පිනවන පිළිකුල දැන් සත්වයේ පුජ්‍යලේ ආත්මයක් නැහැ කියලා මෙතන හිතුවට වැඩක් වෙන්නේ නැහැ. සත්වයේ පුජ්‍යලේ ආත්මයක් ඉන්න නිසානේ මේ ඔක්කොම දැනෙන්නේ. දුක දැනෙන්නේ, ප්‍රශ්න දැනෙන්නේ, ගැටලු දැනෙන්නේ සතා පුජ්‍යලේ ගත්ත නිසා. සතා පුජ්‍යලේ ආත්මය ගත්තේ නැත්තම් ඕව දැනෙයිද? එහෙමනම් දැනෙන්නේ සත්පුජ්‍යල ආත්ම දෘෂ්ටිය ගත්තේ නැත්තම් දැනෙන්නේ. මේ කොහොම ගිනි වේදනාවල් ප්‍රශ්න කොහොම දැනෙන්නේ? සත්පුජ්‍යල ආත්ම දෘෂ්ටිය ගත්ත නිසා. ඊරිසියාව ඇති වෙන්නේ, තරහ ඇති වෙන්නේ, ලෝභය ඇති වෙන්නේ, ඔක්කොම ප්‍රශ්න ඇති වෙන්නේ සත්පුජ්‍යල ආත්ම දෘෂ්ටිය මෙතන තියෙන නිසා. එතකොට සත්වේ පුජ්‍යලේ ආත්මය නැහැ කියන යථාර්ථයට අපේ අධ්‍යාත්මයේ ගිනිල්ල නැහැ. ඒක වැරදි. එහෙම ස්වභාවයක් ඇත්ත තමයි. එහෙම තිබ්බට අපේ මනස එතෙන් ධම්මානුධම්ම ප්‍රතිපත්තියෙන් ගිනිල්ල නැහැ. දැන් අපි මේ උත්සාහ කරන්නේ ඒක කරන්න. සත්‍ය පුජ්‍යලේ කාත්මයක් නැහැ කියන ඒ යථාර්ථවාදී දහමට අපේ හිත ගෙනියන්න අපි හදන්නේ. දෙන්න ගිනිල්ල තියන්නයි හදා. නමුත් එහෙම දහමක් තියෙන ගැත්ත. නමුත් එතන නෙමේ හිත තියෙන්නේ. හිත තියෙන්නේ මේ මම, මේ මගේ, මේ සත්‍යයේ පුජ්‍යලේ ආත්මයක්, ස්ත්‍රියක්, පුරුෂේ මේ වගේ කෙනෙක් කියලා කියන්නේ. සමහර අය අහන්නේ නේද, ඔයාලා දන්නවද මං කවුද කියලා? ඒ තමවත් දන්නේ නැති කොට අනුන් දන්නේ කොහොමද තමන් කවුද කියලා නේ? හොඳ කේමනක් තියෙනවා. දවසක් පොලිස් නිලධාරියෙක් ඇවිල්ලා ඇහුවලු ඔබ කවුද කියලා. ඒ මිනිස්සයා උත්තර දුන්නලු මමත් ඒක තමයි රාලාමි හොයන්නේ කියලා. හොඳ උත්තරයක් නේද? ලස්සන උත්තරයක්. Who am I? මම කවුද කියලා අහනවා. ඉතින් මේ Who are you කියලා අහුවාම Who am I? කවුද මම, කවුද මගේම කවුද කියලා අයියෙන් අහනවා. ඒ වගේ ඔබත් දෙතරම අහන්නලු මම කවුද, මම කවුද, ඔබ කවුද කියලා නෙමෙයි අහන්නලු මම කවුද. තමන්ගෙන්ම අහන්න, විතරම අහන්න මං කවුද, මම කවුද. එතකොට මෙතන කලකිරීම ඇති කරනව නෙමෙයි, හැඟීම් ඇති කරගන්නව නෙමෙයි, පිළිකුල් ඇති කරගන්නව නෙමෙයි, ශෝක දුක් වෙන්න කාරණා වෙන්න නෙමෙයි. මේ ඔක්කොම තියෙන්නේ සුඛ දුක්ඛ උපේක්ෂා වේදනා හැඟීම්. සුඛ දුක්ඛ උපේක්ෂා වේදනා හැඟීම් තියෙන්නේ. එනිසා අපිට හැකියාව තියෙන්න ඕන මේ වේදනාත්‍රයෙන් නිදහස් වෙන්න. වේදනා සියල්ලගින්ම නිදහස් වෙන්න. අපේ ඇතුලේ තියෙන මනසට අපි සේවකෙක්, තාම දාසෙක්, තන්නා දාසෝ නිතරම මතක තියාගන්න. මම මේ සේවකෙක්. හිත තරහා ගත්තාම මම ඒක පිට කරන එක තමයි වචන වලින් කරන්නේ. ඉන්ද්‍රයන්ට සත්කාර කරන එක තමයි කරන්නේ. මේ ශරීරයට සත්කාර කරන, පවත්වගෙන යන සත්කාර කරන අර තණ්හාව නැමැති බලවේගයට මායාට සේවය කරන එක තමයි කරන්නේ. වෙන දෙයක් කරන්නේ නැහැ. ඉතින් මම මේ දාසකමින් නිදහස් වෙන්න ඕන කියලා කල්පනා කරනවා. දාසකමින් නිදහස් වෙන්න ඕන. දාසකමින් නිදහස් වුණාට පස්සේ යාට හරීම සැනසෙල්ලේ සහනශීලීව වැඩ සිටින්න පුළුවන්, ජීවත් වෙන්න පුළුවන්, ලෝකෙ දිහා බලන්න පුළුවන්, දුක් අවම කරගන්න පුළුවන්, ප්‍රශ්න ගැටලු සංවේගතා අවම කරගන්න පුළුවන්, කමක් සහ සම්පූර්ණයෙන්ම නැති කරගන්න පුළුවන් තත්ත්වයකට යන්න පුළුවන්. ඉතින් අපිට සම්පූර්ණයෙන්ම විහෙත විද්වංශනය වෙන මට්ටමට කෙසේ වෙතත් ඔයත් මේ පිළිවෙත් ගත්තොත් 75%ක් විතර මේ ජීවිතයේ තියෙන දුක්ඛ දෝමනස්යන්ගෙන් නිදහස් වීමේ හැකියාව තියෙනවා. ඒකත් ලොකු දෙයක් නේ. ඔබේ ජීවිතයේ තියෙන දහම නිසා පැමිණෙන දුක්වලින් සහ තිබෙන දුක්වලින් 75%ක් නැති වෙනවා කියලා කියන්නේ මොන තරම් ජයග්‍රහණයක්ද? පිනට වඩා ප්‍රබලයි කුසලය. කුසලයේ කියන්නේ අලෝභ ද්වේෂ මෝහ පදනම් වුණු මේ ධර්මයේ තුලින් පැන නගින මානසික සහනශීලීත්වයේ සැහැල්ලුව. පින කියලා කියන්නේ ඕන මාර්ගමක කෙනෙකුට කරගන්න පුළුවන් දෙයක්. නමුත් කුසලයේ කියලා කියන්නේ ධර්ම අවබෝධ වෙච්ච කෙනෙක්ගෙම ධර්මය හද්දී ගොඩනගෙන ලෝකෝත්තර දෙයක්. ලෝකෝත්තරයි කුසලයේ ලෝකෝත්තරයි. සකුසල් වඩන්න ලෙහෙසි වෙන්නේ පින්නන් ඕන ආගමක ඉන්න කෙනෙකුට කරන්න පුළුවන්. නමුත් කුසලයේ වැඩෙන්නේ හැමෝටම. කුසලයේ වැඩෙන්නට නම් ආත්ම ගවේෂණය, ලෝකෝත්තර ධර්මයේ පරිශ්‍රණය කළ යුතුම වෙනවා. අර දුවන හිතට දුවන්න දුන්නහම ඔහේ දුවදුව ඉන්නවා. ටිකක් එක තැනක තියලා භාවනාවට පුරුදු කරන්න තිබ්බහම නිකන් ගස් බැඳා වගේ වේදනාවක් තමයි දැනෙන්නේ. ඈ ගස් බැඳා වගේ වේදනාවක් තමයි දැනෙන්නේ. ඈ මේ මිනිස්සුන්ට සැනසෙල්ලක්, ඔය වේගෙන් දුවන එක සැනසෙල්ලක්. සමහර උදවිය කියනවා අම්මනේ ගෙදර ඉන්නකොට එදාන හරි අමාරුයි මනසට, මේ වැඩ කරන එක තමයි සහනය. ඒක අතකින් මේ මිනිස්සු මේ අර ඇතුලේ රත් වෙන රත්විල්ල එයාට පුච්ච ගන්න ඕන. ඒක පුච්ච ගන්න නම් දුවන්න ඕන හැමතැනම. ගෙදරට එලා හිටියොත් එහෙම ඉන්න බෑ. ඒ නිසා මිනිස්සු වැඩ කරනවත් නෙමෙයි, කතකින් බලනකොට තමන්ගේ රත් වෙන රත්විල්ල පුච්ච ගන්න දුවනවා, පිච්චෙන දුවනවා. ඒ මේ නිෂ්පාදනය වෙනෝනේ තණ්හා බලය, ඉන්ධන ගෑස් එකක් වගේ නිෂ්පාදනය වෙනවා. එහෙම නැත්නම් ගෙදර ඉන්න කවුරු හරි එක රණ්ඩු වෙන්නවත් ඕන. නිකම්ම ඉන්න බෑ, රණ්ඩු වෙන්නවත් ඕන. නැක්කනේ රණ්ඩු වෙන්නවත් ඕන. ඒක තමයි හැටි. ඉතින් ඒ දහමට පුරුදු වෙච්ච කෙනෙකුට නම් මෙතන දිවිල්ලක් තියෙනවා. මෙතන දහම හොයාගෙන යන දුවන ගමනක් තියෙනවා. ඒ ගමනේ හැරි දුවනවා නම් ඒ වෙහෙස නැති වෙලා යනවා. ඒ වේගය නැති වෙලා යනවා. සෝවාන් වෙන්න නෙමෙයි තමන්ගේ හිත නිමා ගන්න. එක වාහනයක්වත් ඕනේ. තමන් නිදහස් වුණාම ඇති නේද? ලංකාවේ නම් කියන්නේ පසෝවන් උනායි කියලා ඉඳලා හමාරයි. හැබැයි කිව්වොත් කමන්නේ මම මිනි දෙකක් විතර මරලා ඉන්නේ කිව්වොත් ලද්දේ බයි බෑ යන්නේ. මේ මනුස්සර කල්දර කරන්නේ නිකන් හරි කිව්වොත් මම සෝවන් කියලා වට කරගෙන ගහන්නේ. ඔයා සෝවන් නෙමෙයි, ඔයා දෝවන් නෙමෙයි, ඔයාට ඒව දෝවන් වෙන්න පුළුවන්ද? අපි සෝවන් නොවි කියලා හැ දෝවන් නෙමෙයි කියනවා. ෂෝක් වැඩි ලංකාවේ නේද? මට ඕම නෙමෙයි, මට ස්වාමින්වහන්සේලා හැම වෙලාවෙම තියෙනවා. මම අරියත් බල සමාපත්ති ඉන්නේ හාමුදුරුවනි කියපු අයත් ඉන්නවා. මම මුකුත් කියන්නේ නැහැ. මොකද බොහොම කලාතුරකින්
අහන්න ලැබෙන වචනයක්නේ. එහෙම ඇත්තා නැතා උන්වහන්සේට තේරෙන තරමින් හරි මොනවා හරි දෙයක්නේ කියන්නේ. මං කොහොම හොඳයි හම්දුන කොච්චර වටිනවද, කොහොම කොච්චර හොඳද, මොකක් හරි ගුණ යහපත් කමන්නේ කියන්නේ හොඳයි. ඈ සමහර අය මම මස් මාළු කන්න හැ කිව්වහම ඒකටත් බයිනෝ, ඔය කන්න බින නැහැලු. ඈ එනගෙනින්නම් එහෙම නේ කියන්නේ. අනේ කොච්චර ශෝබ්ද, එක මාළුවෙක් හරි ජීවත් වෙනෝනේ ඔයා නිසා කියලා වඩා සතුට වෙන්නේ. ඈ ඒකටත් බයිනෝ, ඔය කන්න බින නැහැලු. ඒ නිසා ගුණ යහපත් කම්වලට මොන මොනවා හරි දුස් කියන්න හොඳ නැහැ. අපි කිසිම භාවනාවකට යනවට දුස් කියන්නේ නැහැ. ඒ හැම භාවනාවකින්ම යම් කිසි ගුණයක් වැඩෙනවනේ. මොනම බණක් අහන්නවත් අපි ඉපයි කියන්නේ නැහැ. ඒ හැම බණ භාව බණකින්ම ධර්මයකින්ම යම් කිසි කාරණයක් ඔබේ ජීවිතයට ඔබ එකතු කරගන්න නිසා, හොඳ දේවල් නිසා. ඉතින් මේ විශේෂ ධර්මය සමුති ප්‍රතිපත්ති හොඳට හදාගන්න අතර ඊට එහා ගියපු ධර්මඥානය ප්‍රතිපත්තිය ගොඩනගෙන ඒ දේ ලබා ගත්තොත් ඒ විශේෂ ඒ වචන වලින් තමන්ට මැවෙන චිත්ත රූප මගින් මැවෙන ඒ විශේෂ ධර්මය තමන් ලබා ගත්තොත් තමන්ට විශාල සැනසීමක් ලැබෙනවා. මෙන්න මේ දෙයි කියලා ඔප්පු කරන්න බැරි, මෙන්න මේ දිශාවේ මෙන්න මෙතන තියෙනවායි කියන්න බැරි, මෙන්න මේ ප්‍රතිපත්තිය ගොඩනැගීම තුළින් ඔබට මේ දේ දැකිය හැකි කියන්න බැරි විශේෂ ධමක්. අකුප්පාමේ චේතෝ විමුක්තිය, කිසිම සම්බන්ධතාවයක් නැහැ, කිසිම දෙයකට බැඳීමක් නැති ධර්මතාවය. හොඳයි හොඳයි කියන ප්‍රතිපදාවත් සැපයි, ඒ වගේම නරකයි කියන ප්‍රතිපදාවත් අසුබයි කියන ප්‍රතිපදාවත් දෙකම අත්හරිනවා. කාමේසු කාමසු කල්ලිකානු යෝගෝ අත්ත කිල මතානු යෝගෝ. දේමේ අන්තා පබ්බජිතේන නසේවි තම්බා. පබ්බජිතේන කියලා කිව්වේ මෙතෙන්දී නිවන් දකින්න කැමති කෙනෙක්. නසේවි තම්බා, ආශ්‍රය කරන්න එපාය. ඒක බලන්න ඕන අධ්‍යාත්මික දර්ශනයෙන්. ඉතින් පිටින් බලලා කරන්න බෑ, හැමුණුත් නිගන්ඨය වෙන්න වෙනවා. ඒ නිසා පිටින් බලන්න බෑ. කෙනෙක් අධ්‍යාත්මික වශයෙන් ඒ දීමේ අන්තා පබ්බජිතේ නනසේවි තබ්බා කියන තැනටපත් වෙනවා. නැත්තම් ඉතින් පුටුවෙන් වෙනස් වෙලා වැඩක් නැහැ, හැඳුමින් වෙලා වෙනස් වෙලා වැඩක් නැහැ, කන බොන ආහාරයෙන් වෙනස් වෙලා වැඩක් නැහැ, යන එන වාහනයෙන් වෙනස් වෙලා වැඩක් නැහැ. බුදියන මෙට්ටි මාරු කරලා නිවන් දකින්න බෑ. අධ්‍යාත්මික දර්ශනය නිගණ්ඨය එකනේ. නිගණ්ඨය යන එන වාහනේනොයි, අදින බලදින ඇඳමනොයි, බුදියන මෙට්ටි මාරු කරලා නිවන් දකින්න බැලුවා. එන්නේ එහෙම නිවන් දකින්න බෑ. තාමත් ඒ මිනිස්සු හෙළුවෙන් අර ඉන්දියාවේ තාමත් ඉන්නවා. ගංගා නම් ගඟට ගිහිල්ලා පයින්ව පව් හොදන්න කියලා. ඉතින් මාළු කොච්චර පිංවන්තයිද, එන මාළුන්ගේ කොච්චර හේදිලා ඇද්ද නේද පව්. මිත්‍යා දෘෂ්ටිකයි. ඒ නිසා සංකල්පවලට මිත්‍යා දෘෂ්ටිකවලට යන්නේ නැතුව හිතන්න පුළුවන් අධ්‍යාත්මික වශයෙන් ධීමේ අන්තා පබ්බජිතේන නසේවිතා. මේ හොඳයි හොඳයි සහ නරකයි නරකයි, එහෙම නැත්නම් සැපයි සැපයි සහ දුකයි දුකයි කියන අන්ත දෙකෙන්ම නිදහස් වෙන්න පුළුවන්. කාමසු කල්ලිකානු යෝගෙන් අත්ත කිල මතානු යෝගෙන්. ඔය සැපයි සැපයි කියලා එල්ලෙන එකට තමයි කියන්නේ කාමසු කල්ලිකානු යෝගෙන්. කම් සැපට කම් සැප වෙනින්න කැමැත්ත කාමසු කල්ලිකානු යෝගෙන්. ඉන්දියාවෙත් තියෙන ඔය දෙකකුත් තියෙනවා. බාහිරෙන් දෙකකුත් තියෙනවා. ඔය බාහිරෙන් තියෙන මේ දෙක තමයි හැම කෙනෙක්ම ළඟ තියෙන්නේ. මේ දෙකෙන් නිදහස් වුණා නම් එතන තමන්ට නිවන තියෙනවා. ඒ කියන්නේ ඒ දෙකෙන් මැදිහත් වෙන්න කියන එක නෙමෙයි අපි අයිති මධ්‍යම ප්‍රතිපදාව කියලා හදාගෙන තියෙන දෙකෙන්ම භාගි භාගය දාලා හදන් තියෙන මධ්‍යම ප්‍රතිපදා. කාමසුගල්ලිකාන යෝගෙන් භාගයයි අත්තකිලම දාන යෝගෙන් භාගයයි. එතකොට මධ්‍යම ප්‍රතිපදා. එතකොට මධ්‍ය ප්‍රතිපදා නෙමෙයි ඒකට කියන්න පුළුවන් මිශ්‍ර ප්‍රතිපදා. ඒ පාරවල් දෙකේම යන්න බෑ. මේ දෙකෙන් සම්පූර්ණයෙන්ම අයින් වෙන්න. මේ දෙකෙන් සම්පූර්ණ අයින් වෙන්න තමන්ගේ බුද්ධිමේ ඥානමේ මානසික වශයෙන් සම්මා දිට්ඨියෙන් සම්මා සංකප්පෙන් සම්මා වාචාවෙන් ආදී කොට ඇටි අතෙන්ම අයින් වෙන්න. අතෙන්ම අයින් වෙන්නේ අධ්‍යාත්මික දර්ශනේ. අයින් වුණාට පස්සේ තමයි තමන්ට සැනසෙල්ල ලැබෙන්නේ. තමන්ට සැනසෙල්ල දැනෙන්නේ. දැන් ඉන්ද්‍රියන් ශක්තියින් වලින් යන්න පුළුවන් දුර ගියාට පස්සේ ඉන්ද්‍රිය ශක්තියට බෑ නිවන් දකින්න. ඉන්ද්‍රිය ශක්තියට පුළුවන් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, අතීත, අනාගත, වර්තමාන මෙහෙවන්න විතරයි. ඔය කලමනාකරණය විතරයි ඉන්ද්‍රිය ශක්තියට කරන්න පුළුවන්. එතකොට ඔබ ළඟ තියෙන්නේ සංසාරිකයි ශක්තිය, ඉන්ද්‍රිය ශක්තිය. දැන් මෙතෙන්දී අපි යොදනවා අතීන්ද්‍රිය කියන එක ගන්න ඕන. අන්න එහෙමනම් දැන් මගේ මේ ඉන්ද්‍රිය ශක්තිය ඉවරයි. මං ඉන්ද්‍රිය ශක්තිය ඉක්මවා ගිය ප්‍රඥා ඉන්ද්‍රියක් මෙතන පහළ කරගන්න ඕන. එතෙන්ට ඕනේ එතෙන්ට විශිෂ්ට ඥානයක් ඕන. විශිෂ්ට බලයක් යොදන්න ඕන. තාන වීරයක් නැගී සිටින බලයක් එතනින් යොදන්න ඕන. එහෙම නැත්තම් නැගිටින්න බෑ එතනින්. නැත්නම් ඉතින් ඉන්ද්‍රිය ශක්තිය මේ ගිහම හැවෑරපු මේ ගැරඬිය වගේ ඉන්නවා. හැවෑරපු ගැරඬිය වගේ ඉන්නවා. ඉන්ද්‍රිය ශක්තිය ටික ඉවර වෙච්ච ගමන් ඉන්ද්‍රිය ශක්තිය වලින් එහාට ගිහිල්ලා අතීන්ද්‍රිය අතිචිත්තය පහල කරලා එතනින් වීරිය ලබා දුන්නහම තමයි එයා ගමන් කරනවා ලෝකෝත්තර විශේෂයට. ඉතින් යම් දවසක තමන්ගේ තියෙන මේ සියලුම ශක්තියන් ටික සම්මා කරලා අතහැර දමලා ගිය දවසට තමයි තමන්ට සහනයක් ලැබෙන්නේ. කියන්නේ අතහැරුණු තැන සැහැල්ලුව තියනවායි කියන විද්‍යාත්මක ගුණය පින්නතුන් දන්නවා. ඒත් අවිද්‍යාව නිසා අල්ලා ගැනීම සිත තුළ ක්‍රියාත්මක වෙනවා. එහෙම ගන්න බෑ. ඒ අධ්‍යාත්මික තණ්හා සාංසාරික විඥාණයට පුදුමාකාර බලයක් තියෙනවා. අපි රවට්ටන්නේ මේ කොනට පණින්න. ඒක හරි ප්‍රාණවත් ජීවයක්. ටැංකියක ඉන්න මාළුවෙක් වගේ. මේ මාළුව අල්ලන්න ගියාම මේ කොනට පණිනවා. ඒ වගේ අර සාංසාරික මමංකාරය හරි ජීවමය ගුණයකින් යුක්තයි. මේ මිනිස් බුද්ධියෙන් ඇති කරගන්නේ ප්‍රඥා මහිමය යාව අල්ල ගන්න හදනකොට එයා එක එක විස් ගන්නවා. එක එක විස් ගන්නවා. ඔය මායයා එක එක විස් අරගෙන ආවයි කියලා කියන්නේ ඕක. පිටින් ඩෝටස්ලා හිටියේ නෑ මායයට. ඉන්න ඩෝටස්ලා ඉන්නේ ඇතුලේ. සමල්ලාගේ ඉන්නේ. ඒ නයි තමයි මාර. ක්ලේශ මාර. මූර්තු මාර. අපෑ ඉදන් දල තියෙන අය මේ පිටින් එන අය කියලා බලන පිටින් එන දල එන කෙනෙක් නෑ. දල දාගෙන ඉන්න දලකාරිය ඔක්කොම ඉන්නේ ඇතුලේ. නෑ ඉතින් මාරය අඳුනන්නේ කොහොමද? තමන්ම මාරේ මාරය කියලා වෙන කෙනෙක් හොයන්න බෑ. ඒක මිනිස්සේ දවසක් කියවමට මේ හැමදෙරේ මුළු ලෝකෙම එකතු වුණත් මාව නරක කරන්න බෑ කිව්වා. මේ කියන්නේ මුළු ලෝකෙටම ඉන්නේ නරක මිනිස්සෙයි. ඇත්තට ගත්තා මම කල්පනා කරා මේ මිනිස්සේ නරක කරන්න ලෝකෙ කෙනෙක් කොහොමවත් නැහැ කියලා. අර ලස්සන වචනේ ඒකේ මිනිස්සේ කිව්වා මුළු ලෝකෙම ආවත් හැමදෙරේ මාව නරක කරන්න බෑ කිව්වා. බලනකොට ලෝකෙම ඉන්නේ නරක මිනිස්සෙයි.
නරක මනසෙක. රූප බලමුළු අංකාරේ එහෙම තමයි. ඒ වගේ මාරේ කමුතුයින් පිටින් හොයන්න ඕනේ තමන්ම මාරේ. ඈ ඔය කියන්නේ තමාරලාට මගේ මට දැන් යක්ෂාවේශය වෙලා තියෙන්නේ. අර නිදාගෙන ඉන්න මාරයා උඩට ඇවිල්ලා දැන් මට ඔන්න යකා නැගලා ඉන්නේ. මම කියන්නේ තේ යකා ඇවිස්සලා මාරයා මාරයා ඇවිස්සලා තියෙන්නේ. මගේ මාරයා ඇවිස්සුනා කියලාත් කියනවා සමාරලාට කියනවා. ඒ කියන්නේ මාරයා ඉන්නවා එයා ඇවිස්සුනා. එයා බුදියල නිදි කරලා තියෙන්නේ එයා ඇවිස්සුනා. නේද? මාරය විශ්සනෝ මාරයට හරියට මේ සෞම්‍යතාවය ඕන, මිහිරි වචන ඕන, සුන්දර වචන ඕන, හරියට මේ සීනි ඕන, හොඳට සීනි ඕන මාරයට, හොඳට පැණි රසට ඕන, හොඳ සැප පහසුකම් ඕන. මේ එහෙම තමයි මාරයගේ හැටි. මාරයට ලස්සන ඕන, මිහිරි හඬ ඕන, මිහිරි ගන්ධ ඕන, මිහිරි රස ඕන. නැත්නම් මොකද කරන්නේ? මාරය ප්‍රතික්ෂේප කරනවා. ඒ නිසා මාර බලවේගය වැඩි කරන තරමට එතෙන්ට මාරයෝ එකතු වෙනවා වැඩි. දැන් හොඳ ගායකයෙක් හාමුදුරු කෙනෙකුට වඩා හොඳට මාර බලවේගය එකතු කරනවා එතෙන්ට. ඈ ලස්සන විරිබුළු බිබුළු දාලා ලස්සනට ඇඳලා මිහිරි හඬින් ගීත ගායනා කරලා වැඩිම මාරයෝ එකතු වෙන්නේ ඒ තැන්වලට නේද? මේ තැන් වලට ඉන්න මාරියෝ කීප දෙනෙක් අඩු මාරියෝ සංඛ්‍යාවක් තමයි ඉන්නේ. මාරියෝ වැඩිපුර එනවා අතෙන්ට. ඇයි ඇයි? අයි මාරියෝ කැමති දේවල් ටික එතන හම්බ වෙනවනේ. ඈ මාරියෝ කැමති දේවල් ටික එතන හම්බ වෙනවා. ඉතින් මාර පරාජය වෙන්නේ නැහැ. ඒක මාර වින්දනය. ඒ නිසා ඒක මාරයි කියලා කියන්නේ ඒකයි. ඈ ඒක නම් මාරයි. ඉතින් මාරයි තමයි. මාරයි කියන්නේ ඉතින් මාරයා ආවයි කියන එක තමයි. ඒ නිසා මාරයි කියන්න නෙමෙයි, ඔව් මරුවා මරන්න ඕන, මාරයා මරන්න ඕන, මරණය මරන්න ඕන, ජීවිතේ ඉන්ද්‍රිය ඉක්මවා දකින්න ඕන. එතකොට ඔබට හැකියාව ලැබෙනවා මේ ආත්ම භාවයේදීම සැනසෙල්ල ළඟා කරගන්න. හැම දිනාටම තෙරුවන් සරණින්. ලෝක සත්‍ය නිවන් සත්‍ය අවබෝධ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරන්න ඕන. තෙරුවන් සරණයි.